නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස සජීවි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට කතාගත ධර්මය එකතු කරගෙන කතාගත ධර්මය අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගනිමින් විමුක්තිය කරා යන්නට උත්සාහයක් දරන පිරිසක්. ඉතින් ඒ සඳහා කතාගතයන් වහන්සේ වදාළ ඒ පිරිසිදු බුදු වදනක් ශ්‍රවණය කරමින්, ඒ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරමින් ඒ දහම තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්නට තමයි මේ පින්වත් පිරිස සූදානම් වන්නේ. මේ කාලයේ මුළුල්ලේම මේ පින්වත් පිරිසට සම්මාදිට්ඨිය ඇතිවන්නට හේතු වන කාරණා පිළිබඳ බොහෝ දෙයක් මං සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට අදාළ සූත්‍ර දේශනා බොහොමයක් කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් මේ පින්වත් පිරිසට මහඟු උපකාරයක් වන අතාවිත දහම තුළින් සම්මා දිට්ඨිය ඉස්මතු වන ඒ සූත්‍ර දේශනාවක් දේශනා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ ඥානවත්තු සූත්‍රය. සමහර විට මේ පින්වත් පිරිස අහලා ඇති මේ දේශනාව. ඥානවත්තු කියලා කියන්නේ නුවණට හේතු වන කාරණා, නුවණ ඇතිවන්නට හේතු වන කාරණා තමයි ඥානවත්තු කියලා කියන්නේ. ඉතින් අපි අපේ ජීවිතයේ තුළට නුවණ ඇති කරගන්නට අපි දරන උත්සාහයට ඒ සඳහා අවශ්‍ය කාරණා තමයි මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ දේශනාව හොඳින් ශ්‍රවණය කළොත් ඒ දේශනාව තුළ තියෙන අන්තර්ගතය අපි අපේ ජීවිතය තුළින් අත්දකින්න මහන්සි ගත්තොත් අපටත් ඒක නුවණ ඇති කරගන්නට හේතු වන වස්තුවක් බවට පත්වේවි. ඉතින් ඒ නිසා අපි ඒකට මහන්සි ගන්නට ඕනේ මේ දේශනාව ශ්‍රවණය කරනකොට. එහෙම නොවුනොත් එහෙම අපට සැබෑවට මේ දේශනාවේ අර්ථය ගන්නට බැරි වෙනවා. මම නිරන්තරයෙන් කියනා වගේ දේශනාවක් අහනකොට සාකච්ඡා කරනකොට ඒ දහම් කරුණු අපේ ජීවිතයේ තුළ ප්‍රායෝගිකව අත්විඳින්නට, ප්‍රායෝගිකව ඒක අපේ ජීවිතයේ තුළින් තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. එතකොට තමයි මේ දේශනාවේ සැබෑම අර්ථය අපේ ජීවිතයට යොමුවන්නේ. එහෙම නොවුනොත් එහෙම අපට සැබෑ අර්ථය ජීවිතයට යොමුවන්නේ නැහැ. අපි ඇහුවා විතරයි. අහපු කාරණාව නුවණින් විමසුවොත්, නුවණින් විමසලා තේරුම් ගත්තොත් අන්න එදාට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ දහම සැබෑ අර්ථය තේරුම් ගන්නට. ඥානවත් සූත්‍රයේ තුලදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, චතු චත්තාරී සංඝෝ භික්ඛවේ ඥානවත්තුනි දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරවත බහසිස්සාමීති. මම නුඹලාට මේ ඥානයේ ඇති වෙන 44 ආකාරයක් පැහැදිලි කරනවා. ඒවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු. භාග්‍යතුන් වහන්සේ මෙහෙම අදාරුවට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා. අතමානි භික්ඛවේ චතු චත්තාරී සංඥානවත්තෝටි. බුදුරණවහන්සේ දේශනා කරනවා 44 ආකාර ඥානවස්තු නුන ඇති වෙන ආකාර කොහොමද කියලා. ජරා මරණේ ඥානං. පළවෙනි එක තමයි ජරා මරණ පිළිබඳව තියෙන නුවණ. ජරා මරණ සමුදය ඥානං. ජරා මරණ හට ගැනීම පිළිබඳ තියෙන නුවණ. ජරා මරණ නිරෝධේ ඥාන. ජරා මරණ නිරුද්ධ වීම පිළිබඳ තියෙන නුවණ. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ජරා මරණ නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ තියෙන නුවණ. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ජාතියාය ඥාන, ජාතිය පිළිබඳ තියෙන නුවණ, ජාති සමුදය ඥාන, ජාතිය හට ගන්නා පිළිබඳ තියෙන නුවණ, ඒ වගේම ජාතියේ නිරෝධේ ඥානං, ජාති නිරුද්ධ වීම පිළිබඳ තියෙන නුවණ, ජාති නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, ජාති නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ නුවණ, ඒ වගේම භවය පිළිබඳව, උපාදානය, ඒ වගේම තණ්හාව, ඒ වගේම වේදනාව, ස්පර්ශය, සලආයතන, නාම රූප, සංස්කාර, මෙන්න මේ විදිහට මේ 11ට හතර ගානේ ඥාන 44ක්. මෙන්න මේක තමයි ඥාන 44. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ඥාන 44 පිළිබඳව විස්තර වශයෙන් මේකදී පැහැදිලි කරනවා මේ නුවණ ඇති වෙන්න හේතු වන කාරණා. කතමංච වික්‍රේ ජරා මරණම් කච් ජරා මරණම් කියන්නේ කියලා පැහැදිලි කරනවා. යාතේ සන්තේ සංසත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයනෝ සංඛාන ඉන්ද්‍රයානම් පරිපාක අයං උච්චති ජරා. යාතේ සන්තේ සංසත්තානම් තම්මා තම්මා සත්තනිකාය චුති චවනතා බෙහෙදෝ අන්තර දහනං මච්චු මරණං කාලකිරියා කන්දහනම් බෙහෙදෝ කලේ බරස්ස නික්කේපෝ ඉදං උච්චති මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චති ජරා මරණං. එතකොට ජරා මරණ කියලා කියන්නේ මොකද්ද? ඒ සත්වයන්ගේ සත්වනිකායේ යම් දිරීමක්, කැඩීමක්, ඒ වගේම ආයුෂ ගෙවී යාමක් ඇද්ද, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේක ජරාව. ඒ වගේම තමයි ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, අන්තර දහනයක්, මච්චු මරණයක්, කාලකිරියාවක්, ස්කන්ධ බිදියාමක් ඇද්ද, මේ මරණයයි. මෙන්න මේක තමයි ජරා මරණය කියලා කියන්නේ. ඒ වගේම ජරා මරණයට හේතුව ජාති සමුදයා ජරා මරණ සමුදයෝ. ජාතිය නිසායි ජරා මරණ හටගන්නේ. ඉපදීම දැන් ජාතිය ඇතිකල්ලි තමයි ජරා මරණ හටගන්නේ. දැන් මෙතනදී ජරාව පැහැදිලි කරනකොට, මරණය පැහැදිලි කරනකොට පැහැදිලි කරන්නේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායන්නේ. ඒ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්නේ යම් කිසි ජරාවක් ඇද්ද, යම් කිසි දිරීමක් ඇද්ද, මෙන්න මේක ජරා මරණය. ඒ වගේම ආයුෂ ගෙවී යාමක්, ස්කන්ධ බිඳී යාමක්, මෙන්න මේක තමයි මරණය. මෙන්න මේ විදිහට ඒ ඒ සත්වයන්ගේ කියලා එතන පැහැදිලි කරනවා. දැන් අර උපනිෂ සූත්‍රයේ තුලදී පැහැදිලි කරද්දී මතක වෙන්නට ඇති ජරා මරණ කියන කාරණාව නෙමෙයි එතන ඉස්මතු කරේ දුක කියලා. දැන් මෙතන මූලිකවම ජරා මරණය කියලා ඉස්මතු කරනවා පටිච්චසමුප්පාද විස්තර කරනකොට. මොකද පුජ්ජලයට ගෝචර වන්නේ, කෙනෙකුට අහුවන්නේ, අසුවන්නේ මේ ලෝකේ ගෝච දුකක්. ඊට පස්සේ විස්තර කරන තැනදී පැහැදිලි කරනවා ජාතිය සමුදයෙන් ජරා මරණය. ජාතිය තමයි හේතුව ජරා මරණයට. ජාතිය නැති වුණාම ජරා මරණේ නැහැ. ඒතකොට ඒ වගේම තමයි ආරේෂ්ඨාංගික මාර්ගයේ ජම්පන මාර්ගයේ ජරා මරණය පිළිබඳව මෙන්න මේ හතර නුවණ. ඒ කියන්නේ ජරා මරණය පිළිබඳ හතර නුවණ තමයි ජරා, ජාතිය තමයි ජරා මරණයට හේතුව. ජරා මරණය දැනගන්නවා, ජරා මරණයට හේතුව ජාතිය බව දැනගන්නවා, ජාති නැතිවීමෙන් ජරාම නැති වෙන බව දැනගන්නවා, මාර්ගය ආරේෂ්ඨාංග මාර්ගය බව දැනගන්නවා. යතෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ ඒවං ජරා මරණං පජානාති, ඒවං ජරා මරණ සමුදයං පජානාති, ඒවං ජරා මරණ නිරෝධං පජානාති, ඒවං ජරා මරණ නිරෝධගාමිනී පටිපදං පජානාති. මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා ජරා මරණයත්, ජරා මරණ සමුදයත්, ජරා මරණ නිරෝධයත්, ජරා මරණ නිරුද්ධ වන මාර්ගයත් දැනගන්නවා. දැනගන්නේ වෙයි මනා ප්‍රඥාවෙන්. එහෙම දැනගත්තාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් පැහැදිලි කරනවා ඉදමස්ස ධම්මේ ඥාන. මෙන්න මේක තමයි ධර්මයන් පිළිබඳ තියෙන නුවණ. සෝ ඉමිනා ධම්මේන දිත්තේන විජිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්ලේන අතීතනාගතේන යං නයං හෝති. මෙන්න මේ ditta dhamma වශයෙන් වර්තමානයේ මේ දැන් ditta dhamma වශයෙන්ම තේරුම් ගත්ත මෙන්න මේ ධම්මේ ඥානෙ මුල් කරගෙන අතීතයට අනාගතයට ණය පමුණුවා බලනවා, ගලපලා බලනවා. කොහොමද ඒ ගලපලා බලන්නේ, ණය පමුණුලා බලන්නේ? දැන් වර්තමානයේ තුල ජරා මරණයට හේතුව දකින්නවා, ජරා මරණයක් දකින්නවා, ජරා මරණයට අදාළ හේතු නැතිවීමෙන් ජරා මරණ නිරුද්ධ බවක් දකින්නවා, මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය බවක් දකින්නවා. මේක දැක්කට පස්සේ ඒකෝ කේච අතීත මද්ධානං සමනාව බ්‍රාහ්මනාව ජරා මරණං අබ්බඤ්ඤංසු, ජරා මරණ සමුදයං අබ්බඤ්ඤංසු, ජරා මරණ නිරෝධං අබ්බඤ්ඤංසු, ජරා මරණ නිරෝධ ගාමිනින් පටිපදං අබ්බඤ්ඤංසු, සබ්බේතේ ඒව මේව අබ්බඤ්ඤංසු, සෙය්‍යතාපහං ඒතරෙහි. යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි අතීතයේ ජරා මරණ අවබෝධ කරගත්තද, ජරා මරණ සමුදය අවබෝධ කරගත්තද, ජරා මරණ නිරෝධය අවබෝධ කරගත්තද, මාර්ගය අවබෝධ කරගත්තද, සියලු දෙනා අවබෝධ කරගත්තේ මෙන්න මේ ආකාරයෙන් මේ වර්තමානයේ මේ දැන් මේ දකින මෙන්න මේ න්‍යායට අනුව බව ණය පමුණුවා තේරුම් ගන්නවා. ඒ වගේම යේහික අනාගත මද්දාන අනාගතයේ යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ ජරා මරණ අභිජානිසන්ති ජරා මරණය අවබෝධ කරනවද කරාවිද, ජරා මරණ සමුදය අවබෝධ කරාවිද, නිරෝධය අවබෝධ කරාවිද, මග අවබෝධ කරාවිද, සබ්බේතේ මේ අභිජානිසන්ති, ඒ සියලු දෙනා මෙන්න මේ ආකාරයටයි තේරුම් ගන්නේ මේ දැන් තේරුම් ගත්ත ආකාරයට. එතකොට මේ අන්වේ ඥානය ඇති වෙන්නේ ධම්මේ ඥානය ඇති වුණාට පස්සේ. ධම්මේ ඥානය ජාති ජාතිය ජරා මරණයට හේතුව, ජාති නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා, මග අරෂ්ඨාංගික මාර්ගයේ මෙන්න මේ කාරණා හතර තමා තුළින් හේතුඵල වශයෙන් අත්විඳ ධම්මේ ඥානයට අනුව අන්වේ ඥානය අතීත අනාගතයට ගලපලා බලනවා. අන්න යාට කියනවා මොකද්ද? යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමානි දේ ඥානානි පරිසුද්ධානි හොಂತಿ පරියෝදාතානි ධම්මේ ඥානංච අන්වේ ඥානංච. ආරි මහණෙනි, ආරි ශ්‍රාවකයා මෙන්න මේ ඥාන දෙක පිරිසුදු වශයෙන් තේරුම් ගන්නවා. මොකද්ද? ධම්මේ ඥානියත් අන්වේ ඥානියත්. අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ ditthi sampanno yetipi. මෙන්න මේ ආරි ශ්‍රාවකයාට කියනවා දෘෂ්ටි සම්පන්න කෙනා කියලා, ditthi sampanni yukta කෙනා කියලා. දර්ශන සම්පන්නෝ යතිපි, දර්ශනීය යුක්ත කෙනා කියලා. ආගතෝ ඉමං සද්ධම්මං යතිපි, මේ ධර්මයට පැමිණිච්ච කෙනා කියලා. පස්සෙති ඉමං සද්ධම්මං යතිපි, දහම දකින කෙනා කියලා. එතකොට දහම දකින කෙනා වෙන්නේ කවුද? මෙන්න මේ විදිහට හේතුඵල න්‍යාය දකින්න කෙනා. ඒ වගේම සේකේන ඥානේන සමන්නාගතෝ හෝති, සේකේන ඥානේන සමන්නාගතෝ යතිපි, සේක නුවණි, සේකනුවණින් යුක්ත කෙනා කියලා කියනවා. ඒ වගේම සේකාය විඥාය සමන්නාගතෝ යතිපි, සේක අවබෝධයෙන් යුක්ත කෙනා, සේක අවබෝධයෙන් යුක්ත කෙනා. එතකොට සේක කෙනෙක් ලබන අවබෝධය තමයි මේ හේතුඵල ධහම පිළිබඳ හට ගන්නා නුවණ. එයා තමයි සේක, දැන් ප්‍රධාන වශයෙන්ම සේක කෙනා ලබන මූලිකම අවබෝධය. අරහත්වයට පත් වෙන කම්ම සේක කෙනාගේ අවබෝධය වෙන්නේ හැමතැනම මේ චතුරාර්ය සත්‍ය ධර්මය කෘත්‍ය වශයෙන් මේ කලයුත්ත කරමින් යනවා. සත්‍ය ඥානයට පැමිණිලා කලයුත්ත කරමින් යන වැඩ පිළිල තියෙන්නේ. එතන මුලින් පටන් ගන්න තැන ඉඳලම මෙන්න මේ නුණත් එක්ක තමයි එයාට ගමන් කරන්න තියෙන්නේ. මේක සේක කෙනාගේ අවබෝධය. ධම්ම සෝතං සමාපන්නෝ ඉතිපි, එයා තමයි දහම් සැඩ පහරට බැසගත්ත කෙනා. අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි, ආරේ නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත කෙනා. අමත ද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපි, අමෘත ද්වාරේ හැප්පෙන, නැත්නම් අමෘත ද්වාරේ ළඟ එයා නිවීම පසක් කරන්නට යොමු වෙච්ච කෙනා. මෙන්න මේ ඥාන වලින් යුක්ත කෙනා. ඊළඟට බුදුරන් වහන්සේ දැන් ඔය පැහැදිලි කරේ එක කාරණාවක් ඥාන හතරක් මුල් කරගෙන. එතකොට ජාතිය හේතුවෙන් ජරා මරණ හට ගන්නවා, ජරාම ජාති නිරෝධයෙන් ජරාම නැති වෙනවා, මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගයේ මෙන්න මේ විදිහට ජරා මරණත්, ජරා මරණ සමුදයත්, ජරා මරණ නිරෝධයත්, ජරා මරණ නිරෝධන මාර්ගයත් යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවද අන්න යාට කියනවා මෙන්න මේ නම් ටික. මොකද්ද? ආර්ය ශ්‍රාවකයාට කියනවා ditthi sampanna, දර්ශන සම්පන්න, සද්ධර්මයට පැමිණිච්ච, ඒ වගේම සද්ධර්මයේ දකින්න, සේක නුවණින් සමන්නාගත, සේක අවබෝධයෙන් යුක්ත කෙනා, දහම් සැඩ පහට බැසගත් කෙනා කියලයි එයාට විවහාර කරන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ ඒ විදිහටම අනිත් ඥාන හතර පැහැදිලි කරනවා. මොකද්ද? කතමාච භික්ඛවේ ජාති, ජාතිය කියන්නේ මොකද්ද? ඒ වගේම ජාතිය හටගන්න හේතුව මොකද්ද? ජාතිය නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මාර්ගය කුමක්ද කියලා ජාතිය පිළිබඳව නුවණ හටගන්නවා. එතකොට ජාතිය කියලා කියන්නේ ඒ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ යම් ඉපදීමක්, හටගැනීමක්, විශේෂ හටගැනීමක්, බැසගැනීමක් ඇද්ද? මෙන්න මේක තමයි ජාතිය. මේ ජාතිය හටගන්න හේතුව තමයි භවය. භවය නැතිවීමෙන් ජාතිය නැති වෙනවා. ඒකට තියෙන මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේ විදිහට යුක්ත කෙනා මේ කාරණා සියල්ලංගෙම මේ නුවණ හතර මැති වෙච්ච කෙනාට කියනවා අර මුලින් කිව්වා වගේම දර්ශනීයෙන් යුක්තව දහම් සැඩ පහට බැසගත් අමුත්‍ය දොහාරේ හැප්පෙන ඒ වගේම දිට්ඨි සම්පන්න දර්ශනීයෙන් සම්පන්න යුක්ත කෙනා කියලා මෙන්න මේ කෙනාට කියනවා. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ 11 පිළිබඳව. දැන් අපි දන්නවා ජාතිය, ඊළඟට භවය, ඊළඟට උපාදානය, ඊළඟට තණ්හා, වේදනා, මේ හැම එකක් පිළිබඳව. එතකොට එකකට එකක් ප්‍රත්‍ය වෙන කාරණාව තමයි එහි සමුදේ වෙන්නේ. දැන් ජාතියට සමුදේ භවය. භවය නැතිවීමෙන් ජාතිය නිරුද්ධ වෙනවා. මාර්ගය ආරිෂ්ඨාංග මාර්ගය. එතන භවය විස්තර කරනකොට භවයට හේතුව වෙන්නේ උපාදානය. උපාදාන නැති කල්ලි නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. මාර්ගය ආරිෂ්ඨාංග මාර්ගය. ඒ වගේම උපාදානයට හේතුව, උපාදානය කියන්නේ කුමක්ද? උපාදානට හේතුව කුමක්ද? උපාදානට හේතුව තණ්හාව. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේ විදිහට හැම කාරණාවක් පිළිබඳවම හතර ආකාර නුවණක් ගන්නවා. තණ්හාවත්, ඒ වගේම වේදනාවත්, ඒ වගේම ස්පර්ශය, ඒ වගේම සල ආයතන, නාම රූප, විඥාන, සංස්කාර, මේ හැම එකකටම නුවණ හට ගන්නවා. එතකොට පළවෙනි ඥානවත් සූත්‍රයේදී මෙන්න මේ කාරණා ටික සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා. ඒ ඥාන 44ම ඇති වෙන ආකාරය. එතකොට මේ ඥාන 44 කෙනෙකුට ඥාන හතරක් ඇති වෙනවා නම් ඒ ඥාන හතරෙන් යුක්ත කෙනා තමයි සෝතාපන්න කෙනා බවට පත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මොන විදිහයකට මොන ක්‍රමයකට අපි මාර්ගයක් පුරුදු කරන්න උත්සාහ කළත් අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නුවණ හොඳට හට ගන්නට ඕනේ. ඒ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නුවණ හටගත් තැනදී තමයි අපිට සම්මාදිට්ඨියට පැමිණෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තව කාරණාවක් මතක තියාගන්නට ඕනේ. මොකද්ද මේ මෙතන පැහැදිලි කරන කාරණා තුළදී මේ හැම එකම පටිච්චසමුප්පන්න භාවයක් පැහැදිලි කරන්නේ. දැන් අපි ගොඩක් කෙනාවට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න යන තැනදී අපට අහුවෙන්නේ හැම මොහොතකම මගේ පටිච්චසමුප්පාදයක්, මගේ ජාතියක්, ඒ වගේ මගේ ජරා මරණයක්, මගේ භවයක්, මගේ උපාදානයක්, මම කරන උපාදානයක් හැටියට. නමුත් මම කරන උපාදානයක්වත්, මගේ ජාතියක්වත්, මගේ ජරා මරණයක්වත්, මගේ භවයක්වත් නෙමෙයි තියෙන්නේ. උපාදානයේ අයිති වෙන්නේ තණ්හාවට. තණ්හාවෙන් හටගන්න උපාදානයක් තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ ප්‍රත්‍ය දකින්නට ඕනේ. තණ්හාවෙනි උපාදානිය හටගන්නේ, උපාදානිය භවය හටගන්නේ. එතකොට එහෙනම් ඒකට භවය කියන්නේ මොකද්ද කියන කාරණාවත් හොඳටම තේරුම් ගන්නවා. හැබැයි භවය තේරුම් ගන්න උපාදාන ප්‍රත්‍යයෙන් හට ගැනීමත් එක්ක දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පැහැදිලි කරනකොට දුක්ඛ කියන කාරණාව පිරිසිදු සත්‍ය යුත්තා. එතකොට දුක්ඛ පිරිසිදු දකින්නේ දුක්ඛ සමුදයත් එක්ක. දුක්ඛ සමුදය නැතුව අපට දුක්ඛ කියන කාරණාව පිරිසිදු දකින්න බෑ. ඒ වගේම තමයි මේ ජාතිය කියන කාරණාව යමෙක් හොයනවා නම් ඔහුට ජාතිය හම්බෙන්නේ භවයත් එක්ක. එහෙම නැතුව අපට ජාතියක් හම්බෙනවා නම් හම්බෙන්නේ අපි වර මම මුලින් කිව්ව විදිහට මගේ ජාතියක්. හේතුඵල වශයෙන් හොයනවා නම් මගේ ජාතියක් නෙමෙයි හම්බෙන්නේ, භවයෙන් හටගන්න ජාතිය. එහෙනම් ජාතිය ප්‍රකට වෙන තැනදී ජාති සමුදයත් ප්‍රකට වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ජාති සමුදයේ ප්‍රකට වීමත් සමගම ඔහු දැනගන්නවා මේ ජාතියට මේනම් සමුදයේ මේ සමුදයේ දුරවීමෙන් ජාති නිරුද්ධ වෙන බව. මෙන්න මේ ආකාරයට මේ 44 ආකාර නෝන හට ගන්නවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා යම් කාරණාවක්. දැන් අපට ප්‍රකට වෙන කාරණා තියෙනවා පටිච්චසමුප්පාද අංග 12ෙම මේ ප්‍රකට වෙන කාරණාවක් අපි නුවණින් විමසන්න උත්සාහ කරනවා. එතකොට අපි ප්‍රකට වෙන මේ කාරණාව අපට මුලින්ම ප්‍රකට වෙන්නේ මගේ දෙයක් හැටියට. උදාහරණයක්කට ගත්තොත් අපි ජාතිය ගත්තොත්, ජරා මරණය ගත්තොත්, භවය, මේ මොනවා හෝ කාරණාවක් ගත්තොත් අපට මුලින්ම ප්‍රකට වෙන්නේ කොහොමද? මගේ දෙයක්, මගේ ජාතියක්, මගේ භවයක්, මම කරන උපාදානයක් අපට මූලික ප්‍රකට වෙන්නේ. ඒක එහෙනම් මේක අපි උපාදානයෙන් හේතුව වෙලා භවය හටගන්න බව තේරුම් ගන්නට නම් අපි මේ මගේ කියලා ගත්ත මේ භවය හෝ මගේ කියලා ගත්ත මේ ජාතිය හෝ කියන කාරණාව ඇති වෙන්නට හේතු නුවණින් විමසන්නට ඕනේ. එහෙම නැතුව අපට එකපාරටම භවය නිසා ජාති හට ගන්නවා, එහෙම නැත්නම් උපාදාන නිසා භවය හට ගන්නවා කියලා නුවණක් හටගන්නේ. අපි හිතන්නේ අපට ප්‍රකට වෙන අපට මුලින්ම ඒක තේරෙන්න ඕනේ කියලා. ඒක තේරෙච්ච තැනදී තමයි සම්මාදිට්ඨිය. එහෙමනම් අපි යමක් මුල් කරගෙන විමසනවා. හැබැයි විමසනකොට අපට එහෙනම් මේ පටිච්චසමුප්පාදය ගැන ලොකු නුවණක් එක්ක, මේ හේතුඵල ධහම පිළිබඳව ලොකු නුවණක් එක්ක අපි විමසන්න පටන් ගන්නට ඕනේ. ඒ විමසනකොට එහෙනම් අර උපනිෂ සූත්‍රයේ තුල පැහැදිලි කරා වගේ මේ පටිච්චසමුප්පාදයේ අංග ක්‍රමානුකූලවම ඔහුට අහු වෙන්නට ඕනේ. මේක විමස විමස තේරුම් ගන්නකොට අන්න ඒ විදිහට විමසනකොට ප්‍රඥාව ඔහුගේ මෝරනවා. ඒ මෝරණ ප්‍රඥාව තුලින් තමයි මගේ ජාතියක් හෝ මගේ භවයක් හෝ මගේ උපාදානයක් කියන කාරණාවෙන් තොරව ඔහු ප්‍රඥාව තුලින් දකිනවා භවපච්චය ජාති කියලා, නැත්නම් උපාදානපච්චය භවෝ කියලා. මේ කුමන හෝ කාරණාවක් ඔහු විමසන්න පටන් ගත්තද ඒක ඔහු අත්දකිනවා. ඒ නිසා තමයි අර විමසන්න පටන් ගත්ත කාරණාව නිසා ඔහු ඒක මුල් කරගෙන සමහරට නෝන හටගන්නේ. තමන්ට ප්‍රකට වුණේ ජාතියද, තමන්ට ප්‍රකට වුණේ භවයේද, උපාදානයේද, මේ කුමන හෝ කාරණාවක් වෙන්න පුළුවන් තමන්ට ප්‍රකට වුණේ. මෙන්න මේ ප්‍රකට වෙච්ච කාරණා මගේ දෙයක් කියලා තමයි ගත් ඉස්සරලාම. දැන් අපි මුලින්ම මගේ කියලා හිතනවා කියන කාරණාව නෙමෙයි, මගේ කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. එහෙම මුල් කරගෙන විමසනකොට ඔහුට පටිච්චසමුප්පාද නිරවුල් වෙනකොට අන්න මගේ කියන ස්වභාවයකින් තොරව ඇතිවෙච්ච ප්‍රඥාව තුළින් දකිනවා මේක ප්‍රත්‍යස්වභාවයෙන් හටගන්න ආකාරය. මේ විදිහට වර්තමානයේ තුලදී ධම්මේ ඥානය ඇති වුණාට පස්සේ, එතකොට ධම්මේ ඥානය කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ තියෙන නුවණ. මෙන්න මේ නුවණ ලැබුණාට පස්සේ ඔහු අත්විඳිනවා කුමක්ද? අතීතයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ විදිහටමයි අවබෝධ කරේ, අනාගතය අවබෝධ කරන්නේ මෙහිමයි කියලා මේ එකින් එක කාරණා පිළිබඳව අන්වේ ඥානය අනුව ගලපලා බලනවා. ධම්මේ ඥානය තුල පිහිටපු කෙනා අන්වේ ඥානය අනුව ගලපලා බලනවා. එහෙමනම් හොඳට අපට තේරුම් ගන්න තියෙනවා මේ පටිච්චසමුප්පාද අංග 12ම අපට මූලිකව මගේ දෙයක් හැටියට වැටහිලා අපි විමසනකොට වැඩිච්ච ප්‍රඥාවකින් විතරමයි අපට මේක තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි ප්‍රඥාව වැඩෙන කාරණාව සිදු කරන්න ඕන කාරණාව අතහැරලා අපි යම් කිසි විදියකින් මේක තේරුම් ගන්න අපට දැන් වැටහෙන නුවණින් අපි විවිධාකාරයෙන් බෙද බෙදා හෝ මොනවා හෝ ක්‍රමයකට බලන්න ගියාට අපට තවත් සංකල්පයක් විතරයි ඇති වෙන්නේ. අපට නුවණක් වැඩෙන්නේ නැහැ. නුවණක් නොවැඩෙච්ච නිසා ධම්මේ ඥානය ඇති වෙන්නේ නැහැ. එහෙනම් ධම්මේ ඥානය ඇති වෙන්නට මේ න්‍යාය අනිවාර්යෙන් සිදු වෙන්නට ඕනේ. දැන් මේක සම්බන්ධයෙන් ဒုတိය ඥානවත් සූත්‍රයේ තුල තවත් කාරණාවක් ඉස්මතු වෙනවා. එතනදී පැහැදිලි කරනවා ඥාන 77 පිළිබඳව. දැන් මෙතන 44යි පැහැදිලි කරේ. ඒක පැහැදිලි කරනවා ඥාන 77 මේ කාරණාවල එකින් එක කාරණා. දැන් ප්‍රත්‍යවශයෙන් ගත්තාට පස්සේ 11ක් තියෙනවානේ. කාරණා වශයෙන් 12ක් තියෙනවා. ප්‍රත්‍යවශයෙන් 11යි. එතකොට මෙන්න මේ කාරණා ටික උදාහරණයක් හැටියට ගත්තොත් ජරා මරණය පළවෙනි කාරණාව තමයි ජාතිපච්චය ජරා මරණං කියන එක. දෙවෙනි නුවණ තමයි අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥාන. ජාතිය නැති කල්ලි ජරා මරණ නැහැ කියන නුවණ. අතීතම්පි අධානං ජාතිපච්චය ජරා මරණි ජරා මරණන්ති ඥාන. අතීතයේ ජාතිය නිසායි ජරා මරණ ඇති වුනේ. අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥාන. අතීතේ ජරා මරණ නැති වුනහම ජාති නැති වෙනවා කියන නෝන. එතකොට ඥාන 4යි. අනාගතම්පි අධහනං ජාතිපච්චය ජරා මරණන්ති ඥාන. අසති ජාති අනත්ති ජරා මරණන්ති ඥාන. අනාගතේ ජාතියේ ප්‍රත්‍යයෙන් ජරා මරණ හටගන්නේ. ඒ වගේම ජාති නැති වුනහම ජරා මරණ නැති වෙලා යනවා. එතකොට ඥාන 6යි. යම්පිස්සතං ධම්මට්ඨිති ඥාන. තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති ඥාන. මෙන්න මේ විදිහට යම් ධම්ම ස්වභාවය පිළිබඳ නුවණක් ඇති වෙනවද මේකත් කය ධම්මං නැති වෙනවා, වය ධම්මං වෙනසෙනවා, ඒ වගේ මේකත් නොවැළිය යුතු දෙයක්, නිරුද්ධ වෙන නිභායෙන් යුක්ත දෙයක් කියලා නුවණ හට ගන්නවා. මෙන්න මේක තමයි හත් වෙනි ඥානිය. මේ විදිහට ප්‍රතිවශයෙන් එකින් එක ගන්නකොට 11ක් තියෙනවා. එතකොට 77යි. එතකොට මෙතනත් ඉස්මතු වෙනවා මොකද්ද? අර ධම්මේ ඥානියත් එක්කම අන්වේ ඥානේ කාරණා ටිකත් එතනත් ඉස්මතු වෙනවා. හැබැයි ඊට අමතර ඥානයක් එතන ඉස්මතු වෙනවා. ඒ තමයි මේ තේරුම් ගත්ත නුවණ. තමන් මේ තේරුම් ගත්ත නුවණත් හේතුඵල ධමයට අයිති බව. මොකද අපි ක්‍රමානුකූලව මේ විමසගෙන යනකොට අපට යම් වැටහීමක් එනකොට අපට හිතෙනවා ඒක අල්ලගන්නට, ඒ කියන්නේ ඒක අපේ කරගන්නට අපේ හැඟීමක් තියෙනවා. ඒක මම කරගන්න ස්වභාවයක් අපිට තියෙනවා. අන්න ඒකත් දකිනව නම් මේ හටගත්ත නුවණත් සේවන ස්වභාවයෙන් යුක්ත දෙයක් බව අන්න එතනදි තමයි සක්කායදිට්ඨිය කැඩෙන්නේ. ඒක බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සංයුත්තනිකායේ සූත්‍රයකදී. මේ හටගන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්හි සමුදය ආස්වාදේ ආදීනවේ අස්තංගමේ නිස්සරණය මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දකිනවනම් අන්‍යාට කියනවා සෝතාපන්න කෙනා කියලා. සියල්ලක්ම ප්‍රඥාවෙන් දැකලා නිදහස් වෙච්ච කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. එතකොට හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් අපි මේ හේතුඵල ධහම අන්‍යෝන්‍ය ප්‍රතිවසයෙන් දකිනවා වගේම ඒ හේතුඵල ධහම දැකීම තුලින් ගොඩනගෙන මාර්ගයත් සංකතයක් බව වටහා ගත යුතුයි කියන එක. ඒක සංකතයක් බව වටහා ගන්න නිසා තමයි එයා නිවන සමීපයේ ඉන්නේ. එයා අනිවාර්යෙන් නිවන සාක්ෂාත් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඇයි ඒක සකස් කරගත්ත දෙයක් බව ඔහු තේරුම් ගන්නවා. ඉතින් එහෙමනම් මෙන්න මේ හේතුඵල ධහම හොඳට අපි විමසන්නට වෙනවා. දැන් මෙතන බලන්න ටිකක් කල්පනා කරලා අපි ගොඩක් වෙලාවට අර මම මුලින් පැහැදිලි කරා වගේ අපි මේ කාරණා තේරුම් ගන්න විවිධ විදිහට බෙදීම් කළ සංකල්ප වශයෙන් හිතන්න පුළුවන්. නමුත් මේ කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධහමට ගැලපෙන්නේ නැතිනම් අපේ නුවණ වැඩිලා මේ හේතුඵල ධහම තේරෙන්නේ නැහැ. මෙතන පටිච්චසමුප්පාදේ අංග 12ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වර්තමානයේ තුල සිදුවෙන ආකාරය පැහැදිලි කරනවා. එතකොට මේ වර්තමානයේ තුල මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් සිදුවෙන ආකාරය අපි අත්විඳින්නට ඕනේ. එහෙම අත්විඳින්න බැරි වෙනකොට අපි අතීතයට දානව කොටසක් අනාගතයට දාන තව කොටසක්. මෙන්න මේ විදිහට අතීතයට කොටසකුයි අනාගතයට කොටසකුයි දැම්මට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ ධහමට අනුව මේ නුවණ ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන නුවණවල් 77ක් විස්තර කරනවා ද්විතීයි ඥාන සූත්‍රයේ. අරකේ 44ක් පළවෙනික විස්තර කරනවා. එතකොට 77ක් වෙන්නේ එහෙනම් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වර්තමානයේ තුල පටිච්චසමුප්පාදය ධම්මේ ඥාන වශයෙන් ඥාන 22ක් මුලින්ම තියෙනවා. ධම්මේ ඥානයේ වශයෙන් 22ක් තියෙනවා මුලින්ම. ඊළඟට අන්වේ ඥාන වශයෙන් බලනකොට අතීතයට 22ක් තියෙනවා. අනාගතෙ 22ක් තියෙනවා මේ හැම කාරණාව පිළිබඳවම. එතකොට එතනම 66ක් තියෙනවා. ඒ වගේම මේ හටගත්ත නුවණ එකින් එක වශයෙන් බලනකොට 11ක් වෙනවා එකින් එක ප්‍රතිවශයෙන්ම. එතකොට 77යි. පළවෙනි දේශනාව අනුව බලනකොට එතන පැහැදිලි කරනවා ඒ වර්තමානයේ තුල හටගන නුවණත් එක්ක. එතකොට එහෙනම් අපි වර්තමානයේ තුල මේ ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය වටහා ගන්න නැතුව අපි පුජ්‍යල සංකල්පයත් එක්ක අපි බෙදලා බැලුවොත් එහෙම අපිට මේ බුදුරණන් වහන්සේගේ දේශනාව එකග වෙන්න බැරි වෙනවා. ඇයි අපේ සංකල්ප වෙනස් එකක් වෙනවා. බුදුරණන් වහන්සේගේ දේශනාව සත්‍ය බව වටහාගෙන අපි මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් කල්පනා කරන්න ගියොත් අන්න අපට එදාට වචනයකින් තවත් විදිහකට විස්තර කරන ස්වභාවය ඉක්මවලා මේ දහම් ප්‍රඥාවෙන් අත්විඳිනවා. අපට ප්‍රඥාවෙන් අත්විඳින්න බැරිකමත් එක්ක විතරකයක් ඔස්සේ අපි මේක වටහා ගන්න ගියාට ඒ වටහා ගන්න යන වැඩපිළිවෙල මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න සම්මා දිට්ඨිය ඇති වෙන වැඩපිළිවෙල නෙමෙයි. ඒක අපි ගොඩනගාගත් එක සංකල්පයක් විතරයි. සම්මා දිට්ඨිය ඇති වෙන වැඩපිළිවෙලක් ඉන්නේ මේ විදිහට නුවණින් කල්පනා කරලා වටහා ගන්න විතරයි. එහෙනම් අපි හොඳට කල්පනා කරන්නට ඕනේ මෙන්න මේ ඥාන 77 මේ ඥාන 44 මෙන්න මෙව අපේ ජීවිතයේ තුල ගොඩනගාගන්නේ කොහොමද කියන ආකාරය. මේක අපි හරියට වටහා ගත්තොත් අන්න අපට සැබෑවටම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මඟ ඉවර වෙනවා. දැන් මේ පින්වතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේගෙන් දහම අහපු සමහර වික්ෂූන් වහන්සේලා සමහර ගිහි ඇත්තෝ ඉතා ශනිකව මේ දහම අවබෝධ කරා. ඉතා ශනිකව මේ දහම අවබෝධ කරේ එයාලගේ තිබිච්චේ නුවණ නිසා. එහෙනම් අපට මේ කාරණා හේතු වෙනවා අපේ නුවණ දියුණු කරගන්න. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේවා නුවණ ඇති වෙන්න හේතුන කාරණා. එහෙනම් නුවණ ඇති වෙන්නට අපට මේවා ක්‍රමානුකූලව විමසන්නට වෙනවා. මේක තේරුම් ගන්න අපේ ආධ්‍යාත්මය තුළ චින්තනයේ මෙහෙවන්නට වෙනවා. එහෙම චින්තනයේ මෙහෙවුවොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මේවා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ සූත කාරණා දෙක මේ පින්වත් පිරිසට තමන්ගේ නුවණ තව තවත් වර්ධනය කරගන්නට, ඒ නුවණ තමන්ගේ ජීවිතයේ තුළ ඇති කරගන්නට, ඊට අදාළ විදිහට විමසීම ඇති කරගන්නට උපකාරයක් කරගන්න. ඉතින් මේ දේශනාව සම්බන්ධයෙන් බොහෝ කාරණා කතා කරන්න පුළුවන්. ඉතින් මේ පින්වත් පිරිසට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු, මේ සම්බන්ධයෙන් තව වටහා ගන්නට අවශ්‍ය කාරණා විමසන්න, එතකොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. සීල් දනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. පූජ්‍යපාද අලෞකික අනුමුදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබු ධර්ම දේශනාවටයි අපි මේ සවන් දුන්නේ. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සිරිම කල්යන මිතුමුත්‍රයන්ට මේ සාකච්ඡාවේ මතු කාරණාවන් පිළිබඳව, අද සාකච්ඡාවේ මතු කාරණාවන් පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කිසියම් දෙයක් විමසන්න තියෙනවා මේ අවස්ථාව කරගන්න කියලා. ඒ වගේම මැදින් අපි එන්නේ නැතුව ස්වාමීන් වහන්සේගෙන් පසුව එකිනෙකා දෙකටම ප්‍රශ්න අහන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, වහන්සේට බොහොම පිං. මේ දේශනාව අපිට තේරුණා තරමක් දුරට. ස්වාමීන් වහන්ස, දැන් ජරා මරණේ ඥාණය, ජරා මරණ සමුදය, නිරෝධය කියලා මෙනෙහි කරනකොට යම් යම් කරුණු පැහැදිලි. දැන් නිරෝධ ගාමිනී පටිපදාව කියලා මෙනෙහි කරනකොට ස්වාමීන් වහන්ස භාවනාවක් වශයෙන් කරනකොට, දැන් ජරා මරණ කියලා ගත්තොතින් එතකොට ඒක ආරෂ්ඨායික මාර්ගයට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන ස්වාමීන් වහන්ස, භාවනාවක් විදිහට කරනවා නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතකොට ආරියෂ්ඨාංගික මාර්ගය එතන වැඩෙන ආකාරය පිළිබඳව අපට තේරුම් ගන්නට ඇත්තට මේක ගැන ගොඩාක් හිතන්නට ඕනේ. මේ පින්වතුන්ට මම කලින් අර මහා චත්තාරීසක සූත්‍රයේ මුල් කරගෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරා. ඒහා සම්බන්ධවම අර මහා සලායතනක සූත්‍රයේ ඒකදී පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. යම් කිසි කෙනෙක් ඇස දකිනවා නම් ප්‍රඥාවෙන්, චක්කුංච පජානාති, ඒ වගේම රූපය කියන්නේ මොකද්ද කියලා තථාභූතං පජානාති, මනා ප්‍රඥාවෙන් දකිනවා නම්, ඒ වගේම ඇසේ විඥානය කියන්නේ මොකද්ද කියලා මනා ප්‍රඥාවෙන් දකිනවා නම්, ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා මනා ප්‍රඥාවෙන් දකිනවා නම්, ඒ තුළින් හටගන්න වේදනාවන් මනා ප්‍රඥාවෙන් දකිනවා නම්, අන්නේ විදිහට ආදීනව දකිමින්, එතන පැහැදිලි ආදීනව දැකීම කියලා, මේ ආදීනව දකිමින් වාසය කරනකොට ඒ සඳහා යම් දෘෂ්ටියක් ඇද්ද? එතකොට ඒ සඳහා යම් දෘෂ්ටියක් එතන තියෙනවද? අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. ඒ වගේ මේ සඳහා යම් විතරකයක් තියෙනවද? ඒක තමයි සම්මා සංකල්පය. ඒ වගේ මෙතන වීරිය සම්මා වායාමේ, සතිය සම්මා සතිය, චිත්ත ඒකාග්‍රතාවේ සම්මා සමාධිය, ඒ වගේම සීලය, කම්මන්ත ආජීව, ඒ වගේම වාචා කියන කාරණා පූර්වයේ පිරිසිදුයි කියනවා. ඒ නිසා එතන ඒකත් සම්පූර්ණයි. අංග 8 මෙතන වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගයේ තුල අංග 8 වැඩෙනවා කියනකොට අර පුජ්‍යලය කරන ස්වභාවය නැතුව හේතුඵල වශයෙන් විමසනකොට මාර්ගාංගේ හැටියට වැඩෙනවා. එතකොට අපි හිතමු අපි ජාතිය හරි ජරා මරණය හරි පිළිබඳව විමසන්න පටන් ගන්නවා. අපට ප්‍රකට වෙන කාරණාව මුල් කරගෙන අපි මේක විමසනවා. එහෙම විමසනකොට, හේතුඵල වශයෙන් විමසනකොට, ඒ විමසීම මුල් කරගෙන අපි යම් විදිහකට ඒක තේරුම් ගන්නට යම් චින්තනයක් අසුරනවාද? එතකොට ඒක තමයි අර යෝනිසමනසිකාරය. දැන් සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසමනසිකාරය තමයි සම්මාදිටින් මුලවන්නේ. එතකොට අපි යම් චින්තනයක් හසුරනවාද මේක තේරුම් ගන්න, වටහා ගන්නට, ඒ වටහා ගන්නට හසුරන චින්තනය තමයි සම්මාදිට්ඨිය ඇතිවන්නට. නැත්නම් සම්මාදිට්ඨිය දැන් ජාතිපච්ච ජරා මරණම් කියන දේ ඇතිවීමත් එක්ක සම්මාදිට්ඨිය ඇති වෙයි. නමුත් ඒක සමහා ඒ සඳහා විමසන විමසීම තමයි අර සම්මාදිට්ඨිය පූර්ව අංග වෙන්නේ සම්මාදිට්ඨියට මුල් වන්නේ ඒ කාරණාව. එතකොට ඒ සඳහා යම් විතරකයක් යොමු කරනවද වඩ වඩාත් යොමු කිරීමක් කරනවද මෙන්න මේක තමයි සම්මා සංකල්පේ. ඒ වගේම ඒකට කරන වීරියක් තියෙනවද? එතකොට ඒ වීරිය කියන්නේ කායිකව නෙමෙයි නුවණින් යුක්තව කරන වීරියක්. ඒක තමයි සම්මා වායාමී. එතන තියෙන සිහිය, ඒකට යොමු කරගත්ත සිහිය සම්මා සතිය. එතන හට ගන්න චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය. එතකොට එතන ඒ විදිහට විමසීමක් කරන්නේ සීලය, ඒ කියන්නේ කම්මන්ත වාචා ආජීව කියන එක පිරිසිදුයි. එතකොට ඉතින් ඒ දෙත් එතන සම්පූර්ණයි. එතන පුජ්‍යලයේ කරනවා කියන එක නෙමෙයි මාර්ගාංගයක් හැටියට එතන යාගේ වැඩෙන එක. එතකොට යම් කිසි විදිහකට මේ වැඩපිළිවෙල පුරුදු කරමින් යනකොට ඔහුගේ ප්‍රඥාව හොඳට මෝරපු වෙලාවේදී අන්න අර කාරණා හතර නිවැරදිවම තේරෙනවා. මගේ කියලා පටන් ගත්ත විමසීම හේතුඵලයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ජරා මරණ කියන්නේ මොකද්ද? ජරා මරණය ජාතියෙන් ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එක, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියන කාරණාව මෙන්න මේ මාර්ගය තමයි. වැඩපිළිවෙල මේ ජරා මරණ නිරුද්ධ කරන්නේ. එතකොට ඔහු මේ අංග 8ක් එතන තේරුම් ගන්නවා. එහෙනම් මෙන්න මේ විදිහට ඒ හැම එකක් තුළදීම ඔහු නුවණ යොමු කරලා බැලුවොත් ඔහුට මේ අංග ටික තේරුම් ගන්න පුළුවන්. ආරෂ්ඨාංග මාර්ගයේ සියලු අංගම හොට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපට භාවනාවක් හැටියට අපේ ජීවිතේට මූලිකව ජරා මරණ වශයෙන් යම ප්‍රකට වෙනවද? මම ඔකට වඩාත් පැහැදිලිව කියන කාරණාව තමයි ওই දුක්ඛය නැත්නම් විපරණාම දුක්ඛය කියන එකක් අපට ප්‍රකට වුණාම මේක මුල් කරගෙන අපි මේ කාරණාව පිළිබඳ මේකේ සකස් වීම හොයන්න පටන් ගන්නකොට අපට එතනදී දාන්න පුළුවන් අපේ ලෝකේ අපට තේරුම් ගත්ත ඕනම කාරණාවක් අර පටිච්චසමුප්පාද අංග තුල. ඒක මුල් කරගෙන අපි එකින් එක විමසනවා. එහෙම එකින් එක විමසනකොට එතකොට ඔහුට අහු වෙනවා මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් කියන දෙක මේ සකස් වෙච්ච බව. අන්න සංස්කාර දුක්ඛය අහු වෙනවා. සකස් වෙන හැටි අහු වෙනවා. එතකොට මේක සකස් වෙන හැටි තේරුම් ගන්නට අපි මේ සඳහා වෙනම චින්තනයක් ඇසිරුවා. ඒකට යොමු වෙච්ච විතරකයක් කරා. ඒකට යොමු වෙච්ච සිහියක් තිබ්බා. ඒකට යොමු වෙච්ච වීරියක් තිබ්බා. ඒ සඳහා යොමු වෙච්ච චිත්ත ඒකාග්‍රතාවයක් තිබ්බා. ඒ වගේම ඔහුට ඒ වෙලාවේ ආජීවය, කම්මන්තේ, වාචා කියන සියල්ල පිරිසිදුයි. ඔව් වැරදි වැඩක් කරන්නේ නැහැ. ඒ ඔක්කොගෙම වෙන් වෙලා. එහෙනම් අංග 8 මොහොතුල තිබ්බා. මෙන්න මේ විදිහට මේ සියල්ලක් මොහොත තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ මාර්ගයේ නිවැරදි වැඩෙනකොට. එහෙමනම් අපි භාවනාවක් වශයෙන් මෙන්න මේ යම් කාරණාවක් අපට ප්‍රකට වන්නේ මේ ප්‍රකට වෙන කාරණාව කුමක්ද කියලා අපි මුලින්ම තේරුම් අරගෙන අපට වැටහෙන දෙයක් ඕනම විදිහකට අපට වැටෙන ඕනම කාරණාවක් ඉදින් යමු කරලා මේක ඇති වුණ ආකාරය, මේක සංස්කරණය වෙච්ච ආකාරය විමසන්නට ඕනේ. එහෙම විමසන කොට අපට මේ නුවණ යම් කිසි දවසක ඇති වෙනවා. ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්නට අපට මේ හේතුඵල දහම පිළිබඳ මේ දහම් කාරණා යම් කිසි මට්ටමක නිරවුල් වෙලා තියෙන්නට ඕනේ. ඒකට කියනවා දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ දක්වා අපට දියුණු වෙලා තිබුණාට පස්සේ තමයි අපට ප්‍රායෝගිකව ඒ කාරණාව නියමාකාරයෙන්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මේ මාර්ගාංග සියල්ලක් අපට පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපට බොජ්ජංග ධර්ම, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඉදිපාද, ඒ වගේම සම්මප්පදාන, සතිපට්ඨාන මේ හැම කාරණාවක් මේ තුළ ප්‍රකට වෙන බව, මේ තුළ ඇතිවන බව තේරුම් ගන්න පුළුවන්. දුක පිරිසින් දකිමින් යනකොට, පංචපාදනස්කන්ධය අහු වෙනකොට, සලායතනය අපට අහු වෙනකොට, හේතුඵල දහම් පටිච්චසමුප්පාදනය අහු වෙනකොට, දහතුල ක්‍රියාකාරීත්‍ය අහු වෙනකොට අපි තුල ගොඩනගෙන ඒ සඳහා ගොඩනගෙන කාරණා තමයි බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්ම එතකොට අවබෝධය කරා යොමු වෙච්ච අංග, නිවීම කරා යොමු වෙච්ච අංග, ඒ සියල්ලක්ම ගොඩනගෙනවා. අරක වැටෙහෙන්න ඔහු තුල ප්‍රීති ප්‍රමුජිත භාවයත් එක්ක මේ සියලු කාරණා ප්‍රකට කරගන්න පුළුවන්. ඒ සියලු කාරණා වටහා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අපි ටික ටික ක්‍රමානුකූලව අපි යම් විදියකට භාවනාවක් පුරුදු කරන්න මහන්සි ගන්නවද, ඒ මහන්සි ගන්න භාවනාවේදී මේ විදියට හේතුඵල වශයෙන් අපි ඒක විමසන්න පටන් ගත්තොත් අපේ නුවණ ක්‍රමානුකූල වැඩෙනකොට අපට මේ බෝපාක්ෂික ධර්ම අපි තුල ක්‍රමානුකූල වෙන ආකාරයට වංකමක් ලැබෙනවා. තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේක තේරුණා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ, අපි මේ ධම්මේ ඥානෙ මේ විදිහට අරගෙන අන්වයේ ඥානීය තැනට එනකොට ස්වාමීන් වහන්සේ ඒ භවනාවේදී දැන් අපි හිතනවා අතීත භවයක අපි ඉපදුනා නම් අපිට ජරා මරණ මේ විදිහට මේකමයි සමුදය, මේ ඒ විදිහටද ස්වාමීන් වහන්සේ ඒක ගැන සිහිපත් කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ, බොහොම පිං.
තෙරුවන් සරණයි. එතනදී අපිට එහෙමත් හිතන්න පුළුවන්, නමුත් ඒක නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. වර්තමානයේ තුල දැන් අපි එතන පැහැදිලි කරනකොට ඒ විදිහට අපි හිතනකොට අපට අර පුජ්‍යලයාගේ ස්වභාවයක් එක්ක ඉස්මතු වෙන්නත් පුළුවන්. නමුත් අපි හරියට හේතුඵල ධමයත් එක්ක බලනකොට දැන් අපි තුමාර සබ්බාසූත්‍ය පැහැදිලි කරනවා, සැකය දුරු වෙන ආකාරය පිළිබඳව විස්තර කරනකොට අතීතයේ හිටියද නැද්ද, අනාගතේ ඉන්නවද නැද්ද කියන සැකය දුරු වෙනවා. ඒක අතීතයේ මම හිටියා කියලා ගත්තෙත් මෙවැනි හේතුඵල ධමයක්මයි තිබුණේ, මම හිටියා නෙමෙයි මේකක්මයි තිබ්බේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන පැහැදිලි කරන්නේ අතීතයේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අවබෝධ කරගත්තේ මේ වගේමයි. ඒ පළවෙනි සූත්‍රය තුළ දෙවෙනි එකේදී පැහැදිලි කරන කාරණාද අපිට කල්පනා කරන්න පුළුවන්. අතීතයේ පිළිබඳ ඥාණියත් එක්කම ගන්නකොට අර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කතාව කියන්නේ නැති නිසා අතීතයේ තිබුණේ ජාතිපච්ච ජරා මරණම්මයි. අතීතයේ ජාතිසීම ජරාම නැති වුණා. මේ ධම්මේ ඥාණය තේරුම් ගැනීමත් එක්ක තමයි ඒ කාරණා ඇතිවන්නේ. එතකොට එහෙනම් දැන් අතීතයේ තිබිච්ච දේ නැති වුණා කියන කාරණාවට අපි යනවා අපි අර සාමාන්‍ය කල්පනාවක ගියොත් එහෙම. ධම්මේ ඥාන ඇති වෙන්නේ නැතුව අතීතයේ තිය නිරුද්ධ වෙලා ගියා. අනාගතයේදී නිරුද්ධ වෙලා යනවා. එතකොට යනවා අර තිබුණ දෙයක් නැති වුණා කියන න්‍යායයට. ධම්මේ ඥාන ඇති වුණාට පස්සේ අන්න ඒ තුලින් තේරුම් ගත්තොත් ඒක මුල් කරගෙන අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අතීතයේ තිබුණේ මෙවැනිම හේතුඵල ධමයක් කියන එක. අතීතයේ ජාති නැතිනම් ජරා මරණ නැති වෙනවා කියන එක. හැබැයි නුවණක් හැටියට ඒක ඒ තැනදී සිදුවෙච්ච දෙයක් නෙමෙයි අපට. දැන් ධම්මේ ඥානෙට සිදුවෙන දෙයක්. අතීතේ නුවණක් හැටියට සිදුවෙච්ච දෙයක් නෙමෙයි. ඒක නිසා අතීතේ අපි ගොඩක් වෙලාවට වර්තමානයේ තේරුම් ගන්න නැතුව අතීතය ගැන හිතන්න ගියොත් එහෙම අපට සියුම්ම අර නැති වෙනවා කියන කාරණාවට යනවා. ඒ නිසා හැම මොහොතකම අර වර්තමානයේ කල්පනා කරලා බලලා ඊට අනුව ගැලපීමක් තමයි අතීතයට කරන්න තියෙන්නේ. ඒක අර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අවබෝධ කරා කියන එක. يعني යම් කිසි කෙනෙක් අවබෝධ කරා නම් අවබෝධ කරේ මේක. එයා එතකොට අතීතයේ ජාති නිසා ජරා මරණ කියලා දැක්කා. ජාති නැතිම ජරාම නැති වුණා කියලා මනා ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් ඒ නිසා අපි අර විදියට තේරුම් ගන්න හොඳයි. හැබැයි වර්තමානයේ කාරණාව තේරුම් ගත්තට පස්සේ තේරුවන් සරණ.
තේරුවන් සරණයි සාමනස බොහොමකින්.
තේරුවන් සරණයි ගෞරවනීය සාමනස. සාමනස එක්තරා තැනක ඇත්තටම මේ ජාතිය විස්තර කරන තැන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා, හම් වෙලා තියෙනවා. ජාතිය කියන එක මේ ස්කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා. එතන සංඥාස කෙනෙක් ඉපදුනා කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ වහන්සේ අපිට තේරුම් කරලා දුන්නා මේ භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා කියන එක. ඒ කොටස් ටික සාමාන්‍යයෙන් එකට එකතු කරලා පැහැදිලි කර ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා කියන්නේ දැන් වාසි පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න බවට සම්බන්ධ කරලා තේරුම් කරපු නිසා මේ වර්තමානයේ සිහිය ප්‍රවැත්වීමෙන්ම මේ දේ තේරුම් ගන්න පුළුවන් කියන එක වගේ අදහසක් තමයි වැටහෙන්නේ සන්නාලස. පොඩ්ඩක් තව ඒ ටික පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. දැන් ඇත්තටම මේක හොඳයි ප්‍රශ්නෙම අහපේකත් මට තව කාරණාවක් ඒ සම්බන්ධයෙන් කියන්න වෙනවා. දැන් අපි හිතමු අපි දැන් ගොඩක් කාලවට අපි අර ජාතිය සමහරලාවට කෙනෙක් අතීතයේ ඉපදුන අනාගතයේ මැරෙනවා කියලා ගන්නවා. තව සමහර කෙනෙක් දැන් ඉපදුන දැන් මැරෙනවා කියලා ගන්නවා. මේ හැම එකම තියෙන්නේ එකක් දීර්ඝව අනික කෙටිව. එතකොට දැන් අතීතයේ ඉපදෙලා අනාගතයේ මැරෙනවා. එතකොට අතීතයේ දැන් අපිට දැන් ඉපදිච්ච කාරණා අතීතයේ ඉපදිච්ච කාරණාව අපේ මරණයෙන් ඉපදීම කියන එක නැති වෙලා යනවා. එතකොට එහෙනම් ඉපදීම කියන එක නැති වෙන්නට ඕනේ තේ මරණය නෙමෙයි. ඉපදීම නැති වෙනකොට තේ භවෙන්. එහෙනම් අපි ඒක කියන කාරණාව ගන්න එක වැරදි. දැන් ජාතිය කියන කාරණාව නිරුද්ධ විය යුත්තේ මරණය නෙමෙයි. ජාතිය නිරුද්ධ විය යුත්තේ භවය නිරුද්ධ වීමයි. ඒ වගේම තමයි මේ මොහොතේ ඉපදිනවා මැරෙනවා කියලා ගත්තත් එතකොට එහෙනම් මේ මොහොතේ මරණයෙන් තමයි ජාති නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් ජාතියට හේතුව යහුවෙන්නට ඕන නැති. හේතුව අහු වුණ තැනදී හේතුව නිරෝධයෙන් ජාති නිරුද්ධ බව තේරුම් ගන්නට ඕන. එහෙම නැත්නම් අපි ගොඩක් කලාවට අර කල්පනාවක් ඔස්සේ අපට අහු වෙන්නෙම අර මං කියව විදිහට මරණයෙන් ජාති නිරුද්ධ වෙන ආකාරය ඒක පුජ්‍යලේගිකක්. හේතුඵල ධමයක් කියන කාරණාව නෙමෙයි. එතකොට අපට භවය නිසා ජාතිය කියනකොට භවය නිසා ජාතිය කියනකොට ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම ආයතනයන්ගේ හට ගැනීම. දැන් අපි ඇහින් රූපයක් දකිනකොට අපට දකින තැනම මේ අපට ගෝචරලා තියෙන මේ තියනවා කියලා අපට අහුනේ නැහැ මේක ගොඩ නැගුණේ භවය නිසා කියලා. භවය කියන්නේ කාම ධාතුවේ දැන් ගහගිතන වහන්සේ භවය විස්තර කරන තැනදී පැහැදිලි කරනවා කාම ධාතු වේපක්ඛංකේ ආනන්ද කාම ධාතුවේ විඳින්න කාම ධාතුවේ විඳීමට යම් කර්මයක් නැතිනම් හීන ධාතුව තුළ විඥානේ පැලවෙනවා දහනවා පැලවෙන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කර්මයේ කෙතයි විඥානේ බීජයයි තණ්හාවෙන් තෙත්වි පැලවෙනවා කියනවා. එතකොට ජාතියට අවශ්‍ය පරිසරය තමයි ජාතිය ස්කන්ධයන්ගේ පහළවන්නට ස්කන්ධ හටගන්නට පංචපාදනස්කන්ධේ පැලවෙන්නට අවශ්‍ය හේතුව වෙන්නේ භවය. දැන් අපි උදාහරණයක් ඇට කිව්වොත් ඔන්න යම් කිසි කෙනෙක් කාම ලෝකේ ජීවත් වෙනකොට කාමයන් එක්ක තමයි යාගේ ජීවිත පැවැත්ම තියෙන්නේ. කාමයන් එක්ක ජීවිත පැවැත්ම තියෙනකොට යාගේ තියෙන කාම ධාතු ස්වභාවය. ඒ නිසා ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපේ කාමෙන්ට අදාළව ඔහුගේ පැවැත්ම සිදු වෙනවා. යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙ ඉද්දිම පළවෙනි ධ්‍යානෙ වඩනවා නම් එතකොට ඔහු පළවෙනි ධ්‍යානෙ වඩනකොට ඒ පළවෙනි ධ්‍යානය කියන්නේ අරූප භවයක්. කාමෙන් එක්ක නෙමෙයි. එතකොට නම් පළවෙනි ධ්‍යානයේ පැවැත්මක් කොහොමද සිදුවන්නේ? ඒ අරූප ධාතුව තුළ ස්වභාවයක් තියෙන නිසා. දැන් උපාදානය කියනකොට අත්වාද උපාදානය. දැන් අපි කාම කියන එකත් ditthi කොහොමද තියෙනවා මාර්ගයට අප නැති කෙනාට කාමයන් උපාදාන කර ගැනීමක් තිබුණොත් තමයි කාම උපාදානියත් එක්ක තමයි කාම භවයක් පැවැත්මක් තියෙන්නේ. එතකොට කාම උපාදානයට වඩා ප්‍රබලයි මේ අත්වාද උපාදානය. අත්වාද උපාදානියත් එක්ක මේ මම කියලා ගැනීමත් එක්ක අපිට මේ ඇහැ තියෙන රූපේ තියෙනවා කියලා යොවීමක් තියෙනවා. ඇහැ තියෙන රූපේ තියෙනවා. කන තියෙන ශබ්දය තියෙනවා. පැවැත්මට අපිට ගොඩනගලා ඉවරේ මම කියන එක. එතකොට එහෙනම් ඒ උපාදාන නිසා මම කියලා ගැනීම නිසා අපට කාමයට හෝ නැත්තම් රූප භවයකට හෝ අරූප භවයකට පරිසරය සකස් වෙලා අපි කාම සංකල්පනාවක් කරනවා නම් අනකාම් භවෙයි. එහෙම නැතුව අපි එතනදී අපි කරන්නේ රූපී ධ්‍යානයට නැත්තම් රූප ධාතුර අදාළ සංකල්පනාවක් නම් ඊට අදාළව පැවැත්මට හේතුවක් නම් තියෙන්නේ, අනරූප භවයක් තියෙන්නේ. එහෙනම් එතන ස්කන්ධ පහළ වීම, ආයතනේ ක්‍රියාකාරීත්වය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හට ගැනීම තියෙන්නේ ඒ රූප ධාතුට අදාළව. ඒ වගේම අරූප ස්වභාවයක් නම් තියෙන්නේ ඊට අදාළව ඒ හට ගැනීම තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ජාතිය හට ගන්න, දැන් අපිට ජාතිය කියනකොට අර මෙතනින් මැරලා ගිහිලා උපදින එක අර පුජ්‍යල ස්වභාවයක් නම් අපිට ගොඩක් වෙලට ඉස්මතු වෙන්නේ. ඒ පුජ්‍යල ස්වභාවයක් ඉස්මතු වෙන නිසා අපිට අර පටිච්චසමුප්පාදය තේරුම් ගන්න සමහර වෙලාවට මේ අර මේ කඩන්න වෙනවා මේ පටිච්චසමුප්පාදය. දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න මේ විදිහට. දැන් ඔන්න අපි දැන් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි වෙන වැඩක් කරනවා. ඒතර වෙන වැඩක් කරනකොට මේක හා සම්බන්ධ කිසි දෙයක් නෙමෙයි තියෙන්නේ, වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒතර වෙන හේතු ටිකක් නිසා තමයි ඒතර සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඵලය අදාළ හේතු නැතිවීම නැති වෙලා ගියාට හේතු නැතිවීමෙන් ඵලෙ නැති වෙන බව හටගත්ත නුවණ නැති නිසා අවිද්‍යාව දුර වෙලා නැහැ. ඒක නිසා ඔහුගේ කිසි වෙලාවක මේ හටගන්න ස්වභාවය දුර වෙන්නේ නැහැ. අපට අහපව අතීත ජීවිතයක් අනාගත ජීවිතයක් ගැන හිතන්න දෙයක් නැහැ. එහෙනම් මේ වර්තමානයේ තුලම අපට යම් දෙයක් හටගන්නකොට ඒ දේ හටගන්න හේතුව මොකද්ද කියලා අපි හෙව්වොත් අන්න එතනදී අපට මෙන්න මේ භවය කියන කාරණාව අපට ප්‍රකට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපට ඇහෙන් රූප දැකීමෙන් ඉඳලා පස්සේ කණෙන් සබ්ජෙක්ට් අහනකොට ඇහෙන් රූප දැකීමෙන් ඉඳලා කණෙන් සද්ද අහන ස්වභාවයට යමු වෙනකොට අර එතන තිබ්බ ජාතිය නැති වෙලා ගියේ භවය නැතිවීමෙන් නෙමෙයි. භවය නැතිවීමෙන් ගියා නම් අහපව එහාට හට ගැනීමක් වෙන්න බෑ. ඔහුගේ නුවණ තිබුණේ නැහැ භවයෙන් මේක හටගත්තේ කියලා. අවිද්‍යාව දුරවන්නේ මේ නුවණ හට ගැනීමත් එක්ක. ඊට අදාළ භවය තිබුණේ නැහැ. ඒ වෙන භවයක් එයාට ඇති වෙනවා අයි අවිද්‍යාව තියෙන නිසා. එහෙනම් අර ජාතිය කියන කාරණා නිරුද්ධ වෙලා යන්නේ නැහැ. අය වෙනම හටගත්තා. යමක් අපි රූපයක් දකිනකොටම ඒ දකින රූපය ඔස්සේ එතන නැති වෙනවා කියන කාරණාව වෙන්නට කලින් අපිට මේ ඒ රූපයේ දැකීම මුල් කරගෙන අපේ ජාතිය ගොඩනැගෙන්නට හේතුව භවයේ භව තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතනදි තමයි හරියටම සම්මාදිට්ඨිය ඇතිවන්නේ. මේක ගොඩක් සියුම් කාරණාවක්. මොකද අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ අර ඒ ස්වභාවය නැතිවීමත් එක්ක තමයි මේක නැත්තම් අනිත්‍ය ස්වභාවය නැත්තම් මේකේ මේ නිරෝධය දකින්න තියෙන්නේ කියලා. නමුත් සැබෑවටම නිරෝධය දකින්නට නම් අපට හොයන්නට වෙනවා හේතුව. හේතුව දුරවීමෙන් මිසක් ඒක වෙනස් වීමෙන් තියෙන දේ වෙනස් වීමෙන් නෙවෙයි ඒ කාරණා නිරුද්ධවන්නේ. ඉතින් ඒ නිසා මේක ගැන තව ටිකක් හොඳට කල්පනා කරන්න වර්තමානයේ තුල ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්නට මම අර කියපු කාරණා ගැන ටිකක් හිතන්න. මොකද්ද අර දැන් ජාතිය නැති වෙන්නේ ජරා මරණේ මරණයෙන් නෙවෙයි. ජාතිය නැති වෙන්නේ අරමුණ වෙනස් වීමෙන් නෙවෙයි. ජාතිය නැති වෙන්නට ඕන නැත්තේ භවය නැති වීමෙන්. එහෙනම් භවයෙන් ජාතිය හට ගන්නවා කියලා ප්‍රකට වෙන්නට ඕනේ. ඊළඟට මේ හතර තැනේ නුවණ විද්‍යාව. අවිද්‍යාවෙනුයි මේ සියල්ලක් මට ගන්න විද්‍යාව ඇති වෙනකොට. විද්‍යාව ඇතිවීමෙනුයි මේක දුරවන්නේ කියන කාරණාව හු වෙන්නට ඕනේ. අන්න එතකොට තමයි සමාධිත්‍ය ඇති වෙන්නේ. ඉතින් මේක අපි වර්තමානයේ තුල ටික ටික තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. මේ කියපු කාරණාව ටිකක් වැටුණාද දන්නේ. තා පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා බලන්න. මොකද තේරුණ පැත්තක් තියෙනවා නම් ආය අහන්න. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි සන්නස. ඒ කොටස තේරෙන සන්නස. දැන් මෙතන භව නිරෝධය සිදු වෙන්න ඕනනේ සන්නස. ජාතිය නැති වෙන්න. එතකොට භව නිරෝධය කියන එක සන්නස අපි තේරුම් ගන්න ඕන නේද? කාම භවය, රූප භවය, අරූප භව ආදී වශයෙන් මේක භාවනාවක ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහෙන දෙයක් කියලා තමයි හිතෙන්නේ සාන්නාංශ. මොකද අපිට මේ කාම භවයේ මේ අසකනාසී දිව ශරීරයේ මේව පාවිච්චි කරන ගමන් මේදී තේරුම් ගන්න අපහසුයි කියලා හිතෙනවා. සන්නසේ ක්‍රමක්‍රමී නිරෝධ වීම සිදුවෙනකොට වහන්සේ මුලදී පැහැදිලි කරා ඒ භව නිරෝධය කියන එක වෙන්නේ උපාදාන නිරෝධයෙන් කියලා. එතකොට එතනේ උපාදාන නිරෝධයෙන් කියන්නේ සාමනස භවයට තියෙන එහෙම නැත්නම් පැවැත්මට තියෙන බැඳීම කියලා තමයි තේරෙන්නේ. ඒක තව පොඩ්ඩක් තේරුම් කරලා දුන්නොත් හොඳයි සාමනස. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. පැවැත්මට තියෙන බැඳීම, ඒ කියන්නේ දැන් අපි හිතමු බැඳීම් හතරක් තියෙනවානේ. අත්තවාද, සීලබ්බත, දික්ටි, කාම. උපාදානය කියන කාරණාවේදී උපාදානයේ මූලිකම කාරණාව, ප්‍රධානම කාරණාව තමයි අත්තවාද උපාදානය. එතකොට අත්තවාද උපාදානය කියලා කියන්නේ මම ඉන්නවා බාහිර තියෙනවා කියලා ගන්න එක. ඒ කියන්නේ මම කියලා පැවැත්මක් තියෙන බව ගැනීම තමයි අත්තවාද උපාදානය කියලා කියන්නේ. මේ අත්තවාද උපාදානයත් එක්ක අපට ඒක කාමයන් ඔස්සේ පවත්වන්නත් පුළුවන්. නැත්නම් අපට කාමයේ නැතුව රූපය ඔස්සේ පවත්වන්නත් පුළුවන්. නැත්නම් අරූපය ඔස්සේ පවත්වන්නත් පුළුවන්. ওই දෙකෙන් ඕන එකක් ඔස්සේ පවත්වන්න පුළුවන්. ඔය තුනෙන් ඕන එකක් ඔස්සේ. දැන් මෙතන විස්තර කරනකොට පටිච්චසමුප්පාදය තුළ තණ්හා විස්තර කරන තැනදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නෙමෙයි විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද විස්තර කරන තැනදී තණ්හාව විස්තර කරන්නේ හය ආකාරයට. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. කාම තණ්හාවක් වෙන්නේ ඒ පුජ්‍යලයාගේ සංකල්පනාව අනුව. පුජ්‍යලයා කරන සංකල්පනාව අනුව තමයි කාම තණ්හාවක් වෙන්නේ. භව තණ්හාවක් වෙන්නේ ඒකට දැන් මම ගොඩනගුණාට පස්සේ ඒක පවත්වන්න තියෙන කැමැත්ත අනුව. ඉභව තණ්හාවක් වෙන්නේ තමන් ඒක පවත්වන්න තියෙන අකමැත්තත් එක්ක. නමුත් ඒ කොයි විදිහකට තණ්හාවක් ඇති වුණත් කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් හෝ කොයි විදිහකට තණ්හාවක් ඇති වුණත් ඒ සියලුම තණ්හාවල භව තණ්හාව තියෙනවා. එතකොට දැන් පටිච්චසමුප්පාදය කතා කරන තැනදී හේතුඵල ධහමක් විතරයි කතා කරන්නේ. හේතුඵල ධහම කියලා කියනකොට ඒකට මම කියන කාරණාව අදාළ නැහැ. දැන් මහානිදාන සූත්‍රයේ තුලදී ওই තණ්හාව දෙයාකාරයෙන් පැහැදිලි කරනවා. එකක් තමයි අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන පටිච්චසමුප්පාදයේත් එක්ක මේ රූප තණ්හා, සද්ද ගන්ධ, පොට්ටබ්බ ධම්ම තණ්හා කියන එක. අනිත් එක තමයි කාම භව විභව තණ්හා එක්ක අර කලහ විවාද විග්‍රහ හට ගන්න ආකාරය. ඒතර කලහ විවාද විග්‍රහ හටගන්නේ මම කියලා ගත්ත තැනදී. අන්න ඒ නිසා තමයි එතන කාම භව තණ්හා ඉස්මතු කරන්නේ. දැන් අංගුත්තරේ චිත්තායතන සූත්‍රය පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදය තමයි දුක්ඛ සමුදය. දැන් අපි කවුරුත් දන්න එකක් තමයි දුක්ඛ සමුදය කාම භව විභවතන්නා යායන් තණ්හා පෝණෝ භවේක නන්දිරාග සහගත තත් සත්‍රාභි නන්දිනි තේටි ඉඳන් කාම තණ්හා භව තණ්හා විභවතන්නා කියන එක. නමුත් තිත්තාදන සූත්‍රයේදී පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදංග 12ම. මොකද එතනදී අර මේ පටිච්චසමුප්පාදය තමයි දුකට හේතු වෙන්නේ. කාම භව විභව තණ්හා කියලා කියනකොට අර පුජ්‍යලයා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හකස් වෙන පටිච්චසමුප්පාද නොදැකීම නිසා ඒතන සතුටින් පිළිගැනීමක් තියෙනවා. එතකොට තමයි ඒක කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අර පැවැත්ම නැත්නම් පැවැත්ම කියන්නේ පැවැත්මට බැඳිලා ගිහිල්ලා භවය හට ගන්නවා කියන කාරණාව නෙමෙයි නිවැරදි වෙන්නට ඕනත්තේ මම කියන කාරණාවට බැඳිලා ගියපු නිසා. මම කියන කාරණාවට බැඳිලා ගියපු නිසයි භවයට හේතුව. එතකොට ඒ භවයත් එක්ක තමයි පැවැත්මක් තියෙන්නේ. මම කියන කාරණාව හටගත්ත නිසයි භවයක් තියෙන්නේ. ඒකත් එක්කයි පැවැත්මක් තියෙන්නේ. අර මම කියන කාරණාව මූලිකව අහුවුනේ නැතිනම් අපට පුළුවන් අපේ තුල යම්කිසි පැවැත්මක් දුරු කරන්න. අර මූලිකව හටගන්න මම කියන හැඟීම අපට අහුවෙන්නේ. ඉතින් ඒ නිසා අර මූලිකවම තියෙන මම කියන කාරණාව අපට මෙන්න මේ උපාදානයත් එක්ක දැන් එතන බුදුරණවහන්සේ ගොඩක් තැන්වල පැහැදිලි කරන්නේ මේ සතුටින් පිළිගන්න එපා, තණ්හාවතනින් පටන් ගන්න. සතුටින් පිළිගන්න නැති වුණාට පස්සේ තණ්හාව දුරු වීමෙන් උපාදාන භව ජාති ජරාම නිරුද්ධ වෙනවා කියලා. ඒක සතුටින් පිළිගන්නේ නැත්තේ සත්‍ය දකිනකොට. සත්‍ය දකිනකොට සතුටින් පිළිගන්නේ නැති නිසා උපාදානයක් වෙන්න ඉඩ නැහැ. මොකද එතකොට මම කියලා ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි සත්‍ය දැක්කින්නේ හේතුඵලයක් වශයෙන්. මම කියලා ගැනීමක් නෙවෙයි. එහෙනම් උපාදානයක් ඉඩ නැහැ. උපාදාන නැතිනම් අන්න පැවැත්මක් නැහැ. මම කියලා ගත්ත තැනදි තමයි අපට කාම ධාතුවට හෝ රූප ධාතුවට හෝ අරූප ධාතුවට පැවැත්මක් තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ ස්කන්ධයන්ගේ සකස් වීම තිබිලා මේ ලෝකේ දුක සියල්ලක් මුරුමේ. අපට මූලිකවම කාමය කියන කාරණාව දුරු කරන ස්වභාවයක් එක නැතුව මේ භවය නිසා ජාතිය හටගන්න බව නැත්තම් උපාදාන නිසා භවය හටගන්න බව නුවණක් තමයි ඇතිවිය යුත්තේ. ඒ නුවණ මුල් කරගෙන ඒ නුවණ තුළ පිහිටලා මේ ස්වභාවය දකිනකොට ඇතිවන කාරණාව විද්‍යාව. එයාගේ විද්‍යාව ඒ කාරණාව පිළිබඳව ඇති වෙනවා. අන්න එතකොට ප්‍රඥාව මෝරනවා. දැන් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව මෝරනවා. ඒ ප්‍රඥාව තුලදී ඒදී සකස් වෙන ස්වභාවය දුර වෙලා යනවා. ඒදී සකස් වෙන්නේ නැති වුණාට පස්සේ අන්න එයාට මේ මාර්ගයේ ක්‍රමානුකූලව වැඩිලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුත ඥාන බවට පත් වෙනකොට තමයි භවේ නිරුද්ධ වෙලා යන්නේ. එතකන් භවේ නිරුද්ධ වෙනවනේ මේ වෙන්නේ. භවය නිසා ජාතිය ඇත කියන කාරණාව ඇති වෙන්නේ. යම්කිසි මොහොතක භවේ නිරුද්ධ වුණා නම් අන්න එතනදී සම්පූර්ණ ආර්ය සත්‍ය හතර ගැනම ඥාන තුනම හට අරගෙන දොළොස් ආකාර ඥානෙම හට අරගෙන නිවීම සාක්ෂාත් වෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන ටිකක් තව ගොඩාක් හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ කියන්නේ ගොඩාක් හොඳින් කල්පනා කරන්නට ඕනේ. එහෙම නොවුනොත් අපිට පුංචි හෝදයක් එක අපි යම් මුලාවීමකට නැත්නම් යම් විදිහකට යම් ප්‍රත්‍යක්ෂයක් කෙනකොට ඒ ප්‍රත්‍යක්ෂයේ තුලදී අපට කෙලෙස් අහුවෙන්නේ නැති වුණාම අපි සමහරවිට හිතනවා අපේ ජීවිතය තුළ අපට යම් අවබෝධයක් ඇති වෙච්ච බව. අපි හැම මොහොතකම මේ ඇති වෙච්ච අවබෝධයක් ඇති වුණා කියන හැඟීමත් අපට දකින්න පුළුවන් නම් ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවය කියන කාරණාව. දැන් මෙතන අර ද්විතීයි ඥාන සංසුත්ති පැහැදිලි කරේ නුවණ. අන්න එතකොට ඔහු වෙන කිසි වෙනාවක එක අල්ලගන්නේ නැහැ. අන්නේ ඉදි වැඩ පිළිලක් පුරුදු වෙනකොට අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ මාර්ගයේ නිරවුල් කර ගැනීමක් ඇති කර ගන්නට. ඉතින් මේ සම්බන්ධයෙන් තව ටිකක් කල්පනා කරලා බලන්න අපි අර මේ පැවැත්මට තියෙන පැවැත්ම කියන්නේ පැවැත්මට කියලා බැදීලා යාම නිසා මේ භවය කියන කාරණාවට වඩා නිවැරදි වෙන්නේ. ඒක නෙමෙයි සැබෑවටම නිවැරදි වෙන්නේ. මම කියලා ගත්ත නිසා පැවැත්මක් තියෙනවා. මම කියලා කියන කාරණාවට බැඳීම නිසායි පැවැත්මක් තියෙන්නේ. එතකොට මේ පැවැත්ම තමයි කාම ධාතුවක හෝ රූප ධාතුවක හෝ අරූප ධාතුවක වෙන්නේ. එතන කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුවක පැවැත්මක් තියෙනවා නම් එතන ස්කන්ධයන්ගේ සකස් වීමක් තියෙනවා. දැන් මේ එකින් එක වෙන්වෙන් වශයෙන් අපි කතා කරාට සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් මේ හැම එකක්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන දෙයක්, එකකින් පස්සේ එකක් වෙන කාරණාව නෙමෙයි. මේකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය වටහා ගන්න පුළුවන් වෙන්නේ අර ප්‍රඥාව මෝරපු අවස්ථාවේදී. ඉතින් ඒ නිසා තව ටිකක් අපි හොඳට මේ ගැන කල්පනා කරන්නට ඕනේ. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. අර මං කියපු කාරණාව ගැන ටිකක් හිතන්න. මේ පටිච්චසමුප්පාදයේ තුලදී බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදයේදී වේදනාව මේ තණ්හාව විස්තර කරන තැන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම තණ්හාව විතරයි විස්තර කරන්නේ. කාම් භවයි භව තණ්හාව විස්තර කරන්නේ. මොකද කාම්බා විභවතණ්ණා කියන තැන ගත්ත තැනදීම අපට පුජ්‍යල ස්වභාවය ගිහිල්ලා තියෙන්නේ පුජ්‍යලයක් කියලා තියෙන්නේ. ඉතින් අර පුජ්‍යලයේ ස්වභාවය දුරු කරන්න අපි යනකොට අපට කාමයේ කියන කාරණාව යම් පමණට දුරු කරන්න පුළුවන්. නමුත් රූප මේ භව විභවතණ්ණාව කියන කාරණාව දුරු කරන්න බැරි වෙනවා. මේ දෙකම දුරවන්නේ සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සානන්ත.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ අර සෝතාපන්න ශ්‍රාවකයා ගැන කියද්දී මේ රතන සූත්‍රය කියන්නේ නතේ බවන් අට්ටමං ආදියන්ති කියලා. එතන ජාති කියන මේ දේ කියන්නේ නැතුව භව කියන දේත් මේ යොදාලා තියෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ ඇයිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇතර බුදුරණවහන්සේ පැහැදිලි කරන කාරණා තුළදී අය බලන්න ඕනේ විවහාරයත් එක්ක. බුදුරණවහන්සේ සමහර තැන්වලදී විවහාර කරනවා මේ ඊළඟ ජීවිතේට ඊළඟ පැවැත්මක් කියන කාරණාව. ඒතර ඊළඟ පැවැත්මක් කියන කාරණාවත් ඊළඟ ලෝකයකට යනවා කියන කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ අර භවය කියන අපි දන්නවා සාමාන්‍ය විවහාරෙදි කතා කරන එකක් තියෙනවා මේ භවයෙන් භවයට යනවා කියන කාරණාව. දැන් අර සාති භික්ෂුව දෘෂ්ටියත් භවයෙන් භවයට යනවා කියලා. එතකොට මේ භවය කියන කාරණාව සාමාන්‍ය පුජ්‍යල ස්වභාවයක විවහාර වෙනවා ඊළඟ ජීවිතයකට යනවා කියන කාරණාවත් එක්ක. ජාතිය කියන කාරණාවත් එක්ක විස්තර කරනවා. ඒකත් ඊළඟ ජීවිතේ කතාවත් එක්ක විවහාරෙදි කතා කරනවා. එතන භවය කියන කාරණාවත් ජාතිය කියන කාරණාවත් මේ හැම එකම ඊළඟ ජීවිතයසේ කතා කරනවා. ඒක පුජ්‍යල ස්වභාවයත් එක්ක අපිට ප්‍රකට වෙන කාරණා මූලිකව. එතකොට ඒකත් එක්ක තමයි බුදුරණවහන්සේ එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා වෙන හේතුඵල ධර්ම කතා කරනකොට පටිච්චසමුප්පාද කතා කරනකොට එතන මේ හේතුඵල ධර්මයක් හැටියට පුජ්‍යල ස්වභාවයක් කතා කරනකොට ඒක ඊට අදාළව කතා කරන්න ඕනේ. ඒ පුජ්‍යල ස්වභාවයෙන් කතා කරන කාරණාව විමසලා තේරුම් ගන්නකොට අර පුජ්‍යල ස්වභාවය අයින් වෙලා හේතුඵල ධර්මයක් හැටියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතනදී පැහැදිලි කරන්නේ සාමාන්‍යයෙන් මේ විවහාරයක් හැටියට සසර යන කෙනා හැටියට දැන් ජාතිය කියලා විස්තර කරත් ඒ සැරදී එහෙනම් මේ මොකද හේතුව ඉතනත් මේ හේතුඵල ධර්ම ගන්නකොට අර ඊළඟ ජීවිතයක් කියන කාරණාවට යනවා. ඒ භවය කියන කාරණාවත් මේ ජාතිය කියන කාරණාවත් විවහාරයෙන් කතා කරන එකක් තමයි එතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. තෙරුවන් සරණයි.
දැන් ස්වාමීන් වහන්සේ මේ පොඩි ප්‍රශ්නක් තියෙනවා. ගිය මේ වාරයක ගිය මේ ධර්ම දේශනාවක ප්‍රශ්නේ මම අහන්නම්. ඒක සත්‍යතාවකේ තියෙන මේ අර දුක්ඛ දුක්ඛයි පරිණාම දුක්ඛයි ඒක ඇත්තටම අවිද්‍යාව ප්‍රත්‍යක්ර එන අපි දකින දෙයක් නේද කියලා මම අහන්නේ. ඒ වගේම මොකද ඒතර පුදුක සම්බන්ධයක් තියෙන නිසා අනික මේ අර සංකාර සකස් සංකාර දුක කියන එක ඇත්ත වශයෙන්ම විද්‍යාව පැත්තෙන් අපි දකින කොට දකින දැකිය යුත්ත නේද කියන එක පොඩ්ඩක් මට හරියද කියලා කියන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කෙටියෙන්
තෙරුවන් සරණයි. ඔව් ඒක හරි. විද්‍යාපත්‍යෙන් කියන්නේ රහතන් වහන්සේ කියන කාරණාව නෙමෙයි, මාර්ගයේ තේරුම් ගැනීමත් එක්ක අරක මාර්ගයේ තේරුම් ගන්න නැතිවීමත් එක්ක. විද්‍යාව කියනකොට අපි ආශේෂ විරාග නිරෝධය ගැන කතා කරන්නේ නැතුව කතා කරන්න ඕනේ තන සේක විද්‍යාව. ඒකත් එක්ක තමයි සංස්කාර දුක්ඛ වෙන්නේ. අනිත් එක තියෙන්නේ පුද්ගල සංකල්පයත් එක්ක අවිද්‍යාව පදනමත් එක්ක සේක විද්‍යාවත් නැතිවීමත් එක්ක. රහතන් වහන්සේට අසේක එතකොට එතන එතන විවහාර කරන්න බෑ. සංස්කාරයක් කියන කතාව විවහාර කරන්නත් බෑ. මොකද සංස්කාරයක් වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන. මේ අවිද්‍යාව පත්‍ය කරන හට ගන්න ආකාරය දැකීම සේක විද්‍යාවත් එක්ක තමයි සංස්කාර දුක්ඛ කියන කාරණාව ඇති වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මහත්ය අහන්නත් ඒ කාරණාව නිවැරදි. තෙරුවන් සර්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගිය සුමානේ කතා කරපු එක සම්බන්ධයෙන්ම සමුදය වය දකින තැන පංච උපාදානස්කන්ධේ ඒකේ එක එක වචන වලින් සමහර තැන්වල පැහැදිලි කරලා තියෙනවා. නිරුද්ජන්ති අත්තංගමං අබ්බත්තං එහෙම කියලා. ඒ ඔක්කොම කියන්නේ කියන්නේ හටගත්තු දෙයක් විනාශ වෙන එක ගැන නේද? කියන්නේ නිරෝධෝ කියන්නේ හට නොගැනීමත්, අනිත්වල තැන්වල කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තු එක විනාශය වෙන හැටි දකින්න එක නේද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පටිසම්පාදයේ හට ගැනීම යම් කිසි මොහොතක අහුණාද? එතකොට ඔහුට ඒ හට ගැනීම අහුවෙච්ච තැනදී නුවණ අපිටම හේතුඵල ධර්මත් එක්ක යම් කිසි කෙනෙක් කල්පනා කරනකොට පටිසම්පාදයේ සමුදය අහුණා නම් ඒ සමුදය අහුවෙන්නේ අවිද්‍යාවත් එක්ක කියන කාරණාව. එතකොට අවිද්‍යාව නැතිනම් ඒ කාරණාව නැහැ කියන කාරණාව නිරෝධ කියන කාරණාවත් එක්ක තීරු ගන්නවා. කොහොමත් මේ සමුදය අහුණා නම් අර හටගත්තා කියන කාරණාව නිරුද්ධලා ගිහිල්ලා ඇති වෙලා ගිහිල්ලා ආයේ කට ඒ කියන්නේ දැන් අපිටම දැන් අපිට සාමාන්‍යයෙන් ඇහෙන් රූපයක් දකිනකොට ඒ දැකපු රූපය වෙන පැත්තක් බලනකොට ඒක නැති වෙලා යනවා. ඇහෙන් රූපේ දකිනකොට ඒක බලන් ඉන්නකොටත් අපි හේතුඵල වශයෙන් නිවැරදිව මේක ප්‍රඥාවෙන් දැක්කනම් සමුදය හොයනකොට අර කාරණාවක් නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අපිට ලෝකයේ තුල හටගත්තා කියන කාරණා නැති වෙලා ගිහිල්ලා. මොකද හේතුව ඒක තියෙන විදිහක් නැහැ සමුදය හේවුපු නිසා. එහෙනම් අපි සාමාන්‍යයෙන් සමුදය හොයන්නේ නැතුව සමුදය අහුවෙන්නේ නැතුව අපි තියෙන දයන් තියනවා බැලුවා කියලා සැබෑවට මේ කාරණා අහුවෙන්නේ නැහැ. මොකද මුලින් පැහැදිලි කරන සමුදයනේ. එහෙනම් සමුදය අහුවෙච්ච තැනදී ඒ Nirodha කියන කාරණාවත් අස්තංගමිටනවා කියන කාරණාවත් ඊළඟට වය කියන කාරණාවත් මේ සියල්ලක්ම තේරුම් ගන්නවා සමුදය අහුවෙච්ච තැනදී. එහෙනම් අර අරකට විවහාරයක් දෙන්න බැරි වෙනවා. තියනවා කියලා ගත්ත දෙයට විවහාරයක් දෙන්න බැරි වෙනවා නැති වෙනවා කියලා. අර අවිද්‍යාව නැත්නම් මේ සත්‍යම දැකීමෙන් මේක හට ගන්නවාක දැකීමත් එක්ක. ඉතින් ඒ නිසා අර කාරණාව අපිට කතා කරන්න බැරි වෙනවා අපි සාමාන්‍ය ස්වභාවයෙන් කතා කරනකොට අපි නිකන් නැතිවීමක් දකිනවා කියන කාරණාව අපි දකින්නේ සමුදය අහුවෙ නැතුව. එහෙනම් සමුදය අහුවෙච්ච තැනදී නැති වෙනවා කියන කාරණාව කියන එක ගැන හිතන්න දෙයක් නැහැ. මොකද එතකොට ආයේ නැවත නැති වෙන්න නැති වෙනවා කියලා ගන්න දෙයක් නැහැ. සමුදය නැතුව කතා කරන්න තියෙනවා නම් අන්න අපිට හිතන්න පුළුවන්. නමුත් සමුදයක් නැතුව කොතනව කතා කරන්නේ? එහෙනම් ඒ කතා කරන හැම තැනකදීම සමුදයක් හොයන්නට ඕනේ. එතකොට කොහොමත් හේතු නැතිවීම නැති වෙනවා කියන කාරණාවත් එයා ප්‍රකට කරගන්නවා. ඒ වගේම ඒ වෙලාවේ ඒ තිබුණා කියලා ගත්ත කාරණාව නැති බවත් එයාට අහුවෙනවා. හැබැයි එයා නැති වුණා කියලා අර සාස්වතෙන් උච්චේදිත යන ස්වභාවයකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අර සමුදය හොයනවා කියන කාරණාව සමුදය මූලිකව තේරුම් ගන්නවා කියන කාරණාව ඒ හැම එකකදීම තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් තවත් විදිහට කල්පනා කරන්න එතකොට අපිට මේක ගැන තව ටිකක් හිතන්න පුළුවන් වෙයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මජ්ජේ සූත්‍රයේ අර විවරණ හයෙන් මුල් විවරණයේදී තියෙනවා මේ ස්පර්ශය එකාන්තයක්, ස්පර්ශ සමුදය එකාන්තයක්, මැද ස්පර්ශ නිරෝධය. ඊළඟට ඉදිරියටත් කියගෙන යනවා මේ එතකොට මේ මහුංකාරිය තමයි තණ්හාව, ඒ භවයට මැස්ම දවන්නේ තණ්හාව කියලා. එතකොට ඒ එතන කියවෙනවා අර ස්පර්ශ නිරෝධය අපිට ඒක අහුවෙන්නේ නැහැ වගේ එකක්. ඒකම ඒ භවයට මැස්ම දවන්නේ. මට හිතුණා මේ අර දැන් අද කතා කරපු දේවල් එක්ක මේක කොහොමද හාමුදුරනේ ගලපන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් එතකොට ඒක ලස්සනට ගැලපෙනවා. ඇත්තටම දැන් භවය කියනකොට දැන් ඊළඟ ජීවිතයක් කියන කාරණාව නෙමෙයි. භවය කියනකොට ඇත්තට දැන් ස්පර්ශ යන්ත්‍රයක්, සමුදය යන්ත්‍රයක්, ඒ වගේම ආයත ආධ්‍යාත්මික ආයතනන්තයක්, බාහිර ආයතනන්තයක්, නාමයන්ත්‍යක්, රූපයන්ත්‍යක් මේකින් එක අන්ත වශයෙන් පැහැදිලි කරනවා. එතකොට එතන පැහැදිලි කරනවා කවුරු හරි මේ ලයින් එකේ ඔන් කරගෙන ඉන්නවනේ මට ඇහෙනවා පොඩ්ඩක්. හරිනේ. එතකොට එතනදී දැන්
සාමාන්‍යයෙන් මම හිතන්නේ පොඩි පිළි මහත්මයා හෝ මහත්මියගේ මයික් එක ඔන් වෙලා වගේ පේනවා. පොඩ්ඩක් බලන්න තිරුවන්.
හරි නේද?
දැන් හොඳයි ස්වාමීනි, මම ඩ්‍රොප් කරලා යකමන්නේ.
මේ එතනදී ඇස කියන එක අන්තයක්, රූපය කියන එක අන්තයක්. එතන ගාථාවේදී ලස්සන කාරණාවක් කියනවා, යෝ උභන්ති විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට ඔහු අන්ත දෙක තේරුම් ගන්න නැතුව මැද තෙවරලා ඉන්නේ. අන්ත දෙක තේරුම් ගත්තොත් එයා මැද තෙවරෙන්නේ නැහැ. අන්ත දෙක තේරුම් නොගැනීම නිසා අන්න අන්ත දෙක තේරුම් නොගැනීම නිසා එතනදී මොකද වෙන්නේ? පැවැත්මක් ඇති වෙනවා. එක්ක කාමයක, එක්ක රූපයක, එක්ක අරූපයක. එතකොට දැන් සතුටින් පිළිගත්ත නිසා දැන් තණ්හාව තමයි මේ අන්ත දෙක මහලා මේ තණ්හාව සිතා මුට්ටු කළා මේ භවයේ එකින් එක මහන්නේ. එතකොට ඇසත් රූපයත් විඥානයත් කියන එක, නාමයත් රූපයත් විඥානයත් කියන එක, ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නියෝදයත් කියන එක, අතීතත් අනාගතත් වර්තමානයත් කියන එක, මේ හැම එකක්ම සත්‍ය නොදකන නිසා, අන්ත දෙකක් බව තේරුම් නොගත්ත නිසා මොකද වෙන්නේ? අර සතුටින් පිළිගැනීම තියෙනවා. සත්‍ය නොදැකීම නිසා සතුටින් පිළිගැනීම තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තියෙනවා කියලා අරගෙන. එතකොට එහෙනම් ඒ මොහොතේ හටගත්ත ස්වභාවයත් එක්ක නැවත නැවත දැන් සංස්කාරය අபிසංස්කරණය කිරීමක් න තියෙන්නේ. සංකතං අபிසංකරවಂತಿ. එතකොට නැවත නැවත සකස් කරනවා. නැවත නැවත සකස් කරන ක්‍රියාවලිය සංස්කාරී ක්‍රියාවලිය. එහෙනම් නැවත නැවත සකස් කරන එකත් එක්ක මොකද වෙන්නේ? අර තණ්හාව විසින් මේ හැම එකක්ම එකක් බව මහල දෙනවා. එතකොට අර හේතු නැතිවීම නැති වෙලා ගියා කියලා නොදැකීමත් එක්ක, අන්ත දෙකක් කියලා නොදැකීමත් එක්ක, මැද තැවරීමත් එක්ක, ඒ වගේම සංස්කාරය අபிසංස්කරණයත් එක්ක අර පැවැත්මක් හැටියට අපට අල්ලගන්න පුළුවන්, පුජ්ජට අල්ලගන්න පුළුවන් දෙයක් මැවෙනවා. එතරේ පුජ්ජයට අල්ලගන්න පුළුවන් දෙයක් මැවුණා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මේ මම කටහඬ අහනකොට ඒ කටහඬත් එක්ක දැන් මම කියන ස්වභාවය, මේ අනුලස් වහන්සේ කියන ස්වභාවය, නැත්නම් මේ ධර්මදේශනාවක් කියන ස්වභාවය මැවිලා තියෙන්නේ. එතකොට මේක මේ එක අවස්ථාවක සිදුවෙන දෙයක් නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙලා ගියපු දෙයක්, අනාගතයත් වර්තමානයත්, මේ සියලුම දේවල් එක්කම සංස්කාරය අபிසංස්කරණය කර කර සිදුවන දේවල් එක දෙයක් බව, එකක් බව තේරුම් ගත්තා. ඒ නිසා ස්ථීර දෙයක් තියෙනවා කියලා තේරුම් ගත්ත නිසා මේ shabdaya ගැන මේ යම් නිමිත්තක් දාලා තියෙනවා. අපි දැක්කනම් මේ හැම එකම ඒ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය, අන්ත දෙකක් කියලා දැක්කනම්, අසාන්තයක් රූපයන්තයක් නැත්නම් කණාන්තයක් shabdayaන්තයක් කියලා දැක්කනම්, මේ විඥානයේ මැදට වෙලා මේ කරන ක්‍රියාවලිය දැක්කහනම් අන්න තණ්හාවේ මහල මෙන්න මේ සංස්කාරය අபிසංස්කරණය කරන ක්‍රියාව උට සිදුවන්නේ. එතකොට නම් මුලින්ම දකින්න තියෙන්නේ අර සංස්කාරය අபிසංස්කරණය කරමින් මේ භව පැවැත්ම සිදුවෙන ආකාර නෙමෙයි. භව පැවැත්ම කියල එතන විවහාර කරන්නේ එතන අර භවයන්ගේ, ඒ කියන්නේ ඒ භවයේ තණ්හාවේ මහල දෙන කාරණාව අන්න ඔහු ඒක නතර කරනව නෙමෙයි වෙන්නේ. මේක තේරුම් ගැනීමත් එක්ක මේ ස්වභාවය දැනගන්නවා. හරියටම මේක දැනගත්තට පස්සේ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොතැවරි ඉන්නකොට මොකද වෙන්නේ? අර භවයේ පැවැත්ම සිදුවන්නේ නැහැ. ඒතර අවිජ්ජා ආශේෂ විරාග නිරුද්ධ සිදුවෙලා අන්න පටිච්චසමුප්පාද සකස් වෙන්නේ. එහෙන් පටිච්චසමුප්පාදේ සකස් නොවෙනකොට අන්න නිවෙනවා. එතකොට අර එකම දෙයක්වත් විවහාර කරන්න බෑ. ඉතින් එතන අර විස්තර කරන්නේ සංස්කාර අபிසංස්කරණය කිරීමත් එක්ක මේ අපි මේ සකස් වෙන සියලු දේවල් තණ්හාව විසින් මේ එකක් කියලා අපට පෙන්වා දෙලා තියෙනවා. මේ කාරණාව දැන් අපි කොච්චර තේරුම් ගන්න උත්සාහ කළත් අපට යනවා අර තියෙන දෙයක් හැටියට. නමුත් තියෙන දෙයක් හැටියට නැතුව අපි කතා කරත් මේක විවහාරයක් විතරක්. නැත්නම් මේ කාරණාව මේ සකස් වීම ස්වභාවයක් විතරක් කියන මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ අර භවය කියන කාරණාවේ ක්‍රියාව සිදුවන්නේ නැහැ. මොකද පටිසම්පාද එහෙම සිදුවෙලා යනවනේ. සිදුවෙලා යන නිසා මේ ක්‍රියාවලි එහෙම තියෙනවා. සංස්කාර ක්‍රියාව හැමම තියෙනවා. එතන ඉතින් තණ්හා ක්‍රියාව හැමම තියෙනවා. සකස් නොවෙනකොට මේකක් කතා කරන්න බෑ. එහෙනම් නූණ තියෙන කෙනා විතරයි අන්ත දෙක තේරුම් ගන්නෙත්, මල තැවර නැතු ඉන්නෙත්, තණ්හාව අහංකාරී ළඟට ඉක්මවන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එතනදී පැහැදිලි කරනවා මේ විදිහට දකින්න නම් ඔහු වන්නේ ඒක ඉක්මවනවා කියලා. නොදකින්නකොට ඉක්මවන්නේ නැහැ. මේක තව තේරුම් ගන්න අවශ්‍යද දන්නේ නැහැ. මංගේ කියපු කාරණාව එතනදී ඒ භවයේ ස්වභාවයම තමයි එතන පැහැදිලි කරන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. එක ස්වභාවයකින් එතනේ සංස්කාරයේ අபிසංස්කරණය වීමත් එක්ක දැන් ඇත්තරම තණ්හාවේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව නිසා සංස්කාරය ක්‍රියා කරන්නට මේ හැම දෙයක්ම එකතු වෙලා තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාරයේ සංස්කරණ ස්වභාවයෙන් තණ්හාවත් එකතු වෙලා දැන් පැලයක් පැලවෙන්න අවශ්‍යයි වතුර. වතුර නැත්නම් පැලේ පැලවෙන්නේ නැහැ. එතකොට තණ්හාවත් ඒ වගේම කෙතත් අවශ්‍යයි. අන්න සංස්කාරී ක්‍රියාවලියත් බීජත් අවශ්‍යයි. මේ සියල්ලක්මත් සත්වන දෙකීමත් එක්ක එකට කැටි වෙලා ප්‍රවැත්ම සිදු වෙනවා.
මං හිතන්නේ තේරුණා ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ අර මං හිතන්නේ අර කම්බේ උපමාවත් මං හිතන්නේ ඒකට ගොඩක් උපකාරී වෙනවා. මං හිතන්නේ අර ඒ වරපතවල දෙක මේ අල්ලන් ඉන්නකන් තමයි ඇත්තටම පැවැත්මක්, ඒ කියන්නේ භවයේ තියෙන ඒක තේරුම් ගත්ත කෙනා මේ අල්ලන් ඉන්නකන් විතරයි මේක තියෙන්නේ කියන ස්වභාවය තියෙනවා නම් එතනම ඒ කෙනාට අතහැරියොත් මේක මේක ඒක ලිහෙනවා කියන හැඟීමක් ඇති වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. එතකොට අල්ලන් අතහැරීමෙන් ලිහෙනවා කියන හැඟීමක් ඇති වෙනකොට අර සත්‍ය ස්වභාවය දැකීමත් එක්ක අතහරින්නේ. ඒ අතහැරීමෙන් ලිහෙනවා කියලා හැඟීමක් තියෙනවා. එහෙනම් අර අන්තර් ස්වභාවය තේරුම් ගත්ත, මේ සකස් වෙනදි තේරුම් ගත්ත, සතුරෙන් පිළිගැනීමක් දුර වෙලා යනවා, සකස් වීමක් දුර වෙලා යනවා, සියල්ලක්ම නැති වෙලා ගිහිල්ලා නිවීම සාක්ෂාත් වෙනවා. එතකොට විවාහාරයක් කරන්න බැරි වෙලා යනවා. එතන අතහරින්නේ සත්‍ය දැකීමත් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ හැමදෙරුනේ. හත්තාත් ආකාරයට පටිච්ච සමුප්පන්න භාවය ගැන අවබෝධය ලැබෙන ඥාන හත්තාත් ගැන ඔබ වහන්සේ විස්තර කරපු කාරණාවට ආයිසකයක් පොඩ්ඩක් පිවිසියොත්. ඒකෙදි අතීතයට කරුණු 22කුත් වර්තමානයේට 22ක් සහ අනාගතයට 22ක් හැටියට සහ අනිත් මේක ගැන අවබෝධිත ඥාන 11කුත් එක්ක 77 විස්තර වෙනවා. එතකොට ඒක සාමාන්‍ය පෘථග්ජන මනසකට ඕක අතීතයක් අනාගතයක් වර්තමානයක තියෙන පටිච්ච සමුප්පන්න භාවයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ලෝකේ මට්ටමට යනවා. නමුත් බුදුරජාන් වහන්සේට ওই කාරණා තුලින් අපිට අවබෝධයක්කට ගේන්න උත්සාහ කරේ අර ෂණයක් තුල මේ පටිච්ච සමුප්පන්න තාවය අනාගතය අතීතය වර්තමානය කියන අපේ පිහිටලා තිබුණ කාරණා තුලින් දැකලා ඒ ශ්‍රණයේ තියෙන පටිච්ච සමුප්පන්න භාවය දකින්න කියන එක අවශ්‍යතාවය කියලා භාෂාවෙන් හොඳින් විස්තර කළා. ඒක ගැන තව පොඩ්ඩක් විස්තර කළොත් හොඳයි කියලා හිතුන නිසායි ඒක ඇහුවේ අපේ හඳුරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් වර්තමානයේ තුල ඇත්තරම පටිච්ච සමුප්පාදය තේරුම් ගන්නවා කියන කාරණාව සාමාන්‍ය මනසකට තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හරියට තේරුම් ගැනීමත් එක්ක අපට මේ මාර්ගයට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. වර්තමානයේ තුල අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය මේ පටිච්චසමුප්පාදයේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදයන් උපජ්ජති කියන න්‍යාය ඉමස්මින් අසති ඉදං නොහෝති කියන මෙන්න මේ න්‍යාය වර්තමාන හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමත් එක්ක ඔහුට අර අතීතයේ ඉතිහාද කියන කාරණාවත් අනාගතයේ දීවිද කියන කාරණාවත් එක්ක ඒ අතීතය කියලා කියන්නේ මේ ස්වභාවයක්මයි අනාගතය කියන්නේ මේ ස්වභාවයක්මයි කියන නුවණ හට ගන්නවා. එතකොට වර්තමානයේදී අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වෙන ක්‍රියාවලියේ සත්‍ය නොදැකීම ප්‍රත්‍ය කරගෙන සංකාර විඥාන නාම රූප සලායතන තණ්හා උපාදාන භව ජාති කියන මෙන්න මේ සකස් වීමේ ක්‍රියාවලිය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ අර අවිද්‍යාව කියන එක විනිවිද දකින්න පුළුවන් වුණොත්. එතකොට බලන්න එහෙනම් මෙතන මේ විස්තර කරන හැමතැනකම ආර්ය සත්‍ය ගැබ්බෙනවා. එතකොට නම් මේ ආර්ය සත්‍ය දෙකම තමයි පටිච්චසමුප්පාදේ ප්‍රයත්නට මුල. දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධ අඥානං මග්ග අඥානං කියන එක. එතකොට මේ ඥානය කියන කාරණා මේ හැම එකම ගැබ්බෙනවා. එතකොට තමයි පටිච්චසමුප්පාදේ නිරුද්ධ වෙන්න ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. එතකොට නම් මේකෙන් හොඳටම ප්‍රකට වෙනවා මේ පටිච්චසමුප්පාදයේ අංග 12ම ඔහුගේ නුවණින් යුක්තව වැටහීමක් තියෙනවා මේ පටිච්චසමුප්පන්න බව වැටහෙනකොට. පටිසම්පාදීමේ අංග 12ම වැටහිමින් නෝණක් ඇති වෙනවා පටිසම්පන්නව වැටෙනකොට. මොකද අවිද්‍යාව දුරවන්නේ විද්‍යාවත් එක්ක. විද්‍යාව කියන්නේ ඥානෙ, දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධේ ඥානෙ, මග්ගේ ඥානෙ. එහෙනම් පටිස ජාතිය ගැන හෝ ජරා මරණය ගැන හෝ භවය ගැන හෝ උපාදානය ගැන හෝ මොකක් හෝ ගැන හේතුඵල වශයෙන් හොයනකොට ඥානෙ නම් හටගන්නේ පටිසම්පද අංග 12ම අහුවෙලා යහට. එකෙන් මම අර ඉස්සලක අපිට මුලින් අපිට ප්‍රකට වෙන පුජ්‍යලයාගේ යම් කිසි දෙයක් අල්ලගෙන අපිට විමසන්න පුළුවන්. විමසනකොට නුවණ වැඩෙනකොට පුජ්‍යලයේ ස්වභාවය නෙමෙයි හේතුපත්‍ය හැටියට තමයි වැටහෙන්නේ. හේතුවක් නිසා ඵලයක් කියලා. හේතුවක් නිසා ඵලයක් කියලා වැටහෙනකොට මේ සියලුම අංග ටික අහුවෙනවා. ඉතින් ඒ නිසා අපි මේක විමසන්නට අපි මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ මහන්සි ගන්නෙ. ජාති පුජ ජරමන්නම් කියන කාරණා අපට දකින්න බෑ. ඒක මට දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් දකින්න එකක්. එහෙනම් අපි මේක ඉස්සෙල්ලා විමසලා තේරුම් ගන්නට ඕනේ. විමසලා තේරුම් ගන්නකොට ඇතිවෙච්ච නුවණින් මාර්ගයේ තමයි දකින්නේ ජාතිපච්ච ජරාමරණම් කියන එක. මොකද එතකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන කාරණාව සත්‍ය ඥාන වශයෙන් එයාට ඇවිත් ඇති වෙනවා. එතන මාර්ගයේ පිහිටනවා. අන්නේ මාර්ගයේ ඉසින් එයා දකිනවා. එහෙනම් අපි මේක කමාතුලින් මේක විමසන්නට ඕනේ. ඒ වගේ දැන් අපිට දැන් මේ කාරණා තේරුම් ගන්නට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය අපට ඇති වෙන්නේ අපට මේ මාර්ගයට යන්න ඕනකම තියෙන නිසා. ඒ අනේ යාට තමයි ඉදිරියට මාර්ගය යමු වෙන්නේ. ඇයි යාරද මේ කිමසලා තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි හොඳට මේ කාරණාව විමසන්න. ඒක තව කෙනෙකුට වෙන බාහිරින් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරණවහන්සේ කියපු න්‍යාය. එතනින් අමතරව හිතන දෙයට යම් කිසි රුකුලක් දෙන්න පුළුවන්. එතකොට තවත් හිතන්න යමු වෙනවා. ඒක නිසා දැන් තව ටිකක් කල්පනා කරලා බලන්න මේ දැන් පටිච්චසමුප්පාදේ මේකින් එක අංග පත්‍ය වශයෙන් තියෙනවානේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා. එතකොට මේ වර්තමානයේ තුල අපට යම් කිසි දෙයක් ගෝචර වෙනකොට මෙන්න මේ අන්‍යෝන්‍ය පත්‍යෙ මේක සිදුවන්නේ කොහොමද? මෙන්න මේක ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒක ටිකක් කල්පනා කරනකොට අන්න අපේ නුවණ වැඩෙනකොට ඒ වැඩිවීමත් එක්ක අපට මේ පටිච්චසමුප්පාද ස්වභාවය වටහා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය විදිහට චින්තනයේ මෙහෙයීමත් එක්ක තවදුරටත් මේක වටහා ගන්නට කල්පනා ගන්න ඒක ලකුවට තවදුරටත් ඉදිරියට මාර්ගයේ තේරුම් ගන්නට නැත්නම් ප්‍රඥාව වර්ධනය කරගන්න එකට ඒක හේතුවක් වෙනවා. ඉතින් තවත් මේ අර පටිච්චසමුප්පාදයේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය ගැන හොඳට කල්පනා කරන්න. එතකොට අපිට යම් කිසි දවසක නෝන වෙනාට පස්සේ මේක හොඳට වැටහෙවි. ඒක වැටෙන්නේ නැතුව අපි කොච්චර කල්පනා කරත් අපට අර මේ නිකන් සාමාන්‍ය මනසකින් අර අතීත අනාගතී ඉපදුනා නැත්නම් අතීතයේ හිටිය අනාගතේ නැති වෙලා යනවා ඔය වගේ විදාකාර මතවාද වලට යනවා නැත්නම් වර්තමානයේ ඉපදුන වර්තමානයේ මැරෙනවා කියලා මොනවා හෝ සංකල්පෙට යනවා මිසක් මේ ප්‍රත්‍ය හටගන්න ස්වභාවය අහු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මහත්ය තවදුරටත් ඔය විමසන ස්වභාවයම තවදුරටත් විමසන්න. ඒක විමසනකොට තව තවත් මේක තේරුම් ගන්න පුළුවන් වේවි. මේ නිරවුල් කරගන්න පුළුවන් වේවි. මේක එකපාරට අපට තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි. අපි කාලයක් මේක මේ යෝනිසෝමනසිකාර ක්‍රියාවත් එක්ක දැන් යෝනිසෝමනසිකාරය කරනකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න තෝරන මේ හැම දෙයක්ම එක්ක වටහා ගන්න දෙයක් තමයි මේ දහම් ස්වභාවය කියන එක. තෙරුවන් සරණයි.
බොහොම පින් නැහැ හොඳට තෙරුවන් සරණයි.
අනන්ත ඔබවහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නනේ දුක කියන්නේ ඇත්තටම දුක අවබෝධ කරගන්නවා කියන්නේ මේ පටිච්ච සමුප්පාදය දැකීම කියන එක පටිච්ච සමුප්පාදයෙන් කියලා තේරුම් ගන්න ඕන. එතන සන්නස අපිට ඔබවහන්සේ තේරුම් කරලා දුන්නා මේ හැමදේම ඒ කියන්නේ සමුදය අපි හැමදේම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපි ගත්තු සන්නාත මේ සමුදය දැකීම කියලා අපි තේරුම් ගත යුත්තේ අපේ මෝඩකම නිසා සිදු කරන සංස්කාරවලින් මේ සියල්ල සකස් වෙන්නේ කියන එක දැකීමක් කියන එක අදහසක් වශයෙන් හිතට ආවා. මම දන්නේ නැහැ ඔබවහන්සේට මම කියන දේ පැහැදිලි වුණාද කියලා. එහෙම නැත්නම් සමා වෙන සන්නාත තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එහෙම තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක මුල් වෙලා තමයි මේ සම්පූර්ණ මේ සකස් වීම සිදුවන්නේ. සත්‍ය අවබෝධය කියන්නේ අවිද්‍යාව පදනම මුල් කරගෙනම සකස් වීම සිදුවන්නේ. අවිද්‍යාව පදනම නැති වුණා නම් මේ සකස් වීම සිදුවන්නේ නැහැ. අර ඉස්සලතර මාත්‍ය කියවේ අර සංස්කාර දුක්ඛේ තේරුම් ගන්න තියෙන්නේ මේ වටහා ගන්න තියෙන්නේ මේ ස්වභාවයත් එක්ක නේද කියලා. දැන් දුක්ඛ දුක්ඛයි පරිණාම දුක්ඛය දාලින්නේ පුජ්‍යල ස්වභාවයත් එක්ක අවිද්‍යාවත් එක්කමයි. සංස්කරණේ අහුවෙන්නේ ඇත්තටම සීක විද්‍යාවත් එක්ක. දැන් අපි සම්පූර්ණ විද්‍යාව කියලා කතා කරොත් වැරදීමත. එතකොට අපිට සංස්කරණේ කොහොම කතා කරන්න බෑනේ, විසංකාර වෙලානේ, නිවීම සාක්ෂාත් වෙලානේ. එතකොට සීක විද්‍යාවත් එක්ක තමයි සංස්කරණ ස්වභාවය අහුවෙන්නේ යටම හේතුඵල න්‍යාය අහුවීමත් එක්ක. සීක විද්‍යාවෙන් සමන්නාගතගෙන මේ සංස්කරණ ස්වභාවය අහු කරගන්නවා, තේරුම් ගන්නවා. ඊළඟට යා මේ ඒ විදිහට ඒ සීක මාර්ගය තුළ හික්මනකොට සංස්කරණේ නිරුද්ධ වෙලා යනවා, අවිද්‍යාව ආශේෂී දාග නිරුද්ධ වීමත් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීනි. අපි එහෙමනම් අද දවසේදී වැඩසටහන නිමා කරන වෙලාව එළඹෙති වෙනවා. අද දවසේදීත් මේ වැඩසටහනට ලෝකයේ විවිධ රටවල සිටින කල්යාණ මිත්‍රයන් ඉතා විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වුණා ශ්‍රවණය කළා. ඒ වගේම තමන්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන්මත් ගෞරවනීය ස්වාමීන්වහන්සේ, ඒ වගේම මේ දේශනාවන් පිටිකත කර Facebook, ඒ වගේම YouTube ආදී මාධ්‍යන් ඔස්සේ අපි ප්‍රචාරය කරනවා. ඉතින් ඒ අයට ඉදිරි ඒව ශ්‍රවණය කරන අය වෙනුවෙන්ුත් ගෞරවනීය ස්වාමීන්වහන්සේ මම පාද නමස්කාර කර ඒ සීල් දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ කුසලයේ හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ. එසේ ප්‍රාර්ථනාවන් සමග මම ඔබ වහන්සේට මේ ස්වාමීන් වහන්සේ අද දවසේ වැඩසටහන නිමා කිරීම සඳහා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද දවසේදී මේ ඥානවත් සූත්‍රයේ මුල් කරගෙන මේ දහම් සාකච්ඡාව තුළින් තමන්ගේ ජීවිතවලට ඇති කරගන්න හේතු වෙච්ච ධර්මඥානියත්, ඒ වගේ මේ පුණ්‍ය ශක්තියත් තම තමන්ගේ ජීවිත තුළට ධර්මයේ වටහා ගන්නට, ඒ ධර්මයේ තවදුරටත් තේරුම් ගන්නට, සම්මාදිට්ඨිය ඇති කරගෙන නිවීම සාක්ෂාත් කරගන්නට උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ සවන් සිසිලස දහම් සාකච්ඡාවට සම්බන්ධව සිටින මේ පින්වත් සියලු දෙනාටත්, ඒ වගේම දලුවත් මහත්මයාට, ඒ වගේම කොග්ගලගේ මහත්මයාට, ඒ වගේම මේ මට මේ සාකච්ඡාව සඳහා මේ අවශ්‍ය දේවල් සකසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයාතුළු මේ පින්වත් සෑම සිල් දෙනාටම, දහම හොයන සිල් දෙනාටමත් මේ ධර්ම දේශනාව අනාගත කාලයටත්, වර්තමානයේ තේරුම් ගන්න උත්සාහ කරන අයටත්, දහම්ම සත්‍ය කරගෙන නිවීම සාක්ෂාත් කරගන්නටම උපකාරයක්ම වේවා කියලා මම ඒ පුණ්‍ය අනුමෝදනා කරනවා. තෙරුවන් සරණයි.